విజ్ఞానం ఉంది కూడా పుణ్య అపుణ్యం ఆయనే విజ్ఞానం వచ్చనే పెట్టే కాదు మేము సంచేతం అవి మాయా ధర్మం మాయా దర్శనం పోయిన దీవాలో తమ మీ లోకి తీయని దియాలు తీయని హుదాయి తీయనివా నరకాయకి తీయనివా తీయాలను ఉనివి రాదు మాయా దర్శన మీ మాయా దర్శన పెండుకని నా కార్యతో బలాపురుపు తీయను అన్ని బలాపురుపు తమ విజ్ఞా బలని బలాపురుపు నీ బలాన్ని మోనం అది కదాగంటే గుడినాకాకంటే అని గుడినాకాకంత మాయా వాళ్ళు బలన గుడినగనాకాకంత మాయా వాళ్ళు అహను ఒక మాయా మాయాకు బాగు ఈ మాయా స్వభావించే అవిజ్ఞాన విజ్ఞానం విజ్ఞాన సంకారుల స్వభావిత విజ్ఞానం అనుకూలది
సంబంధి సమాపత్తి సమాధి లేని రాకన్నాసిన ఉన్నాసి సమాపత్తి నగేసిన కూడా సంకార మానవ సంకారాయ సంకారాయ కాయ సంకార ఇటుకుంటే మన సంకార
కుతలములు పత్య సంకార
ఇటుకుంటే ఆనిజావి సంకార
ఆనిజావి సంకారగా ఉన్నది ఇది ఆనిజాది సమాపత్తికే చతుర్థ్యాన్ని సమాపత్తి అరియతున్నది ఆనిజాది
సంకారం
ఏ ప్రశ్న అవిద్యాపత్తి హతగానికి ఎవరికి చిత్త మనోకీర్తికి ఎనవకి మానసాన్ని విని అత్తి ఇది ఎన్ని అత్తి మనో మానసం హదయాన్ని విని అతి కట్టిన ఏ జ్ఞాన్ని అవిద్యా ప్రత్యేక హతగాన్ని అవిద్యాయాత్తే వసే శరీరాగ నిరోధ సంఖాన్ని రోడ్డు కానీ అన్ని నిరోధకాన్ని ఏ అవిద్యాగ హటగానికి నిరోధ కన్నాను కా కుశల కూడి హటగానికి నిరోధ కన్నాను ఏకడ వినసం యమాక్యమాగ్ని సహ పౌషిద్ధి వేద ఏ నిరోధ వేది సియాల వెడైన హిత నిరోధను కలయి ఆరే మార్గే నేను దాన్ని ఒక దాని వరం దాని
సులభమైనట్టుగా నిరోధకరేనే
అన్నీ
ఏమో విజ్ఞానిక భావితాలనే
హేతు
స్వామి నాకు పహాదిరి ఏమిటంటే ఆనిజావి సంకార కీలా అప్పుడు పావించి కానీ పొలవాన్
రాజావి
సంకార సంకార
ఏవా
అసలు
హలో అన్నీ
మనోవేన్నీ ఆనిజావి కుసల
అవిద్యాపత్యా సంకారాలు ఉంది తొందర తీరు ఆనిజావి సంకారం ఏకే
తీరు
బ్రహ్మత్వ అరూపి అరూపాచర మే వెడువు ఏ ఆనిజావి సంకారం ఆనిజావి విజ్ఞానం ఇక్కడ పెట్టింది ఏ లోక సమ్మతి ఎందుకంటే హేతు నెవత ఇవ్వదీమట హేతుకారక నతి సంకారక ఆనిజావి సంకారం ఇవ్వ ఈ లోక సమ్మతి ఏది విచ్చే వాళ్ళకి అని కొహే ఇబ్బందినా తేనవా అరు బ్రహ్మలోకే గియాట పది ఆవిత పోయింది గియా గియామై విముక్తి ఎత్తనకి అది కాదు నీ కదా ఏకని
కాదు
ఇది ఏకుడు ఏకాత్య శాశ్వతవాది ఏదని హితి తేరే నెతి నిసా అయోధ్యాంశ తేరేనే మహాకల్ప అసూహార దాకి ఇవరైన బావు ఏ సర్వజ్ఞ గోచర జ్ఞాని తమై కాళీదేవకి ఎదగా లోక సమ్మతి ఆనిజావి సంకారం కింద అరుగు సంకారం అసహ్యమైన ఏగుడు కానీ చిత్త నిరోధక రాదు కానీ ఇతర నెటిక రాదు ఇగుడు
నిగమనీకరణ
అవిద్యావి గుండగు శక్తి అయి మీ నిర్మాణీకరణ దీన్ని నిర్మాణీకరణ హితరాని కర్మశక్తి నిర్మాణీకరణ కర్మశక్తి నిర్మాణీకరణ దీని కూడా హితాన్ని ఓడినాయి సంకారీ గండకూడదు సంకారీ సంకారీ నిబంధం కానీ దృష్టి గను అని మీ సంకారి ఇటీవిటి క్రియావదం గలన్నే ఇదన్నే ఇవన్నే గలన్నే సంకార నతి గలాలి నీ సంకార నతి కదా సంకార నిరోధ కదా అని సంకార అన్నీ అసహ్యమే నీకు అవిద్యావతులు కన్నా కానీ ఎట పత్రిక కూడా హరి
రామగోత్ర ఏ రేణ తీవాలి స్వామి దాని ఎట్టనేది కర్మచరణ නෑ නෑ කොහොමද සම්බන්ධ වෙන්නේ නාම ගෝත්‍රයක්
කියන කර්මජ කර්ම ශක්තිය නිකුත් කරපුවාම හදාපේගේ මේ මතකය කියන අපේ කියන්නේ මතක කියන්නේ මෘතකය හෙවත් මරිච්ච කයේ මරිච්ච සමුදේ කියන ක්‍රියාකාරීත්වය මරිලා ඒවා ක්‍රියා කරන ඉවර වෙයි ඒක තමයි ඒ කොටස නාම නාම වල දිවෙන්නා වූ මෘතක මරිච්ච මරිච්ච නාම කොට දැන් මිනිහා වල ජීවත් වෙන එක ක්‍රියාත්මක වෙනවා මරලා පස්සේ මල වෙන්නේ අනිත් වගේ නාම ක්‍රියාත්මක වෙන එක නාම ඊට පස්සේ මල වෙන්නේ කොහොමද මතක ඒනම් නාම ගෝත්‍රයේ ඉඳන් නැහැ කිව්වේ ඒකයි
දැන් මේ හදිස්ස රහන ස්වාමීන් වහන්සේ දැන් පස්සට තියෙනවා අපෝ ඉදිරියටත් තියෙනවානේ
දෙවිතා ගිවුනා. ගිවුනේ මතක සබහන් තියෙනවා. විදිරේ කර්ම ශක්තිය ඉතුරු ටික තියෙනවා. ශක්තිය දුවනට දැන් අපිටම නිලාකූරක් අරගෙන පත්තු කරනවා කියන්නේ. පත්තු කරපහ ඉඳලා පත්තු වෙන්න තියෙන හැටි තියෙනවා. ගින්දර තින්නොත් ආරතක දිනවල ඉගෙනිනේ. අනේක් නිවන් දැක්කා කියන්නේ. අර සෑන නැති කළා නේ.
සෑන හැමදාම තියෙනවා.
සෑන තියෙනවා. ඒක ඇති කරන්න බෑ. ඒ සෑන තිබුණාලි ගිනිනේ. එතන විද්‍යාමානයේ කියන්නේ නැහැ. ඒකයි. අති තදායතන කියලා පෙන්වන්නේ
නේද?
එහෙම ආයතනයක් තියෙනවා. අල්ලගත්ත එකක් නෙමෙයි. නැතිුණේ නෑ. සත්‍ය නැති වුණා දාපම උත්තර දුන්නේ. ඉන්නවද හොවා
ඉන්නවා කියන්නේ.
අන්නේ. මොකුත්ම නැති වුණා දැහුවොත් හිම එකක් ඉවෙන්නේ. ගිනි නැති වුණා. සත්‍ය ක්‍රියාත්මක වෙන්නේ නැහැ ගින්න ඒක. ඒක පෙන්වන්න දැන්. නාම ගෝත්‍ර හැ නැති කරන්න ඕනේ කමක් නෑ අපිට. නාම ගෝත්‍ර හැ නුත් දෙන්නේ නෑ. මේක ක්‍රියාත්මක කියලා ගින්න නිපදෙවහ නුත් දෙන්නේ. සත්‍ය විද්‍යාමාන දුක විද්‍යාමාන අපිට දුක නිදා කියන සත්‍ය කියන විද්‍යාමානත් ඉවර කරන්න ඕනේ නාම වොත් ඉවර කරන්න අපි නවත්
ගන්න අවශ්‍ය නැහැ
ඔව් නාම වොත්තර කාගවත් ඉවර කරලා දුන්නා කියනවා මේ බුදු වෙනා හිට කොහොමද අනි බුදු වෙනේ විතරද අර බුදු කරන්නේ කොහොමද අකින්නේ සුබ
අපරාධෝ නාම වොත්තර සම්ප සංකාටයි කියලා ඈ නාම වොත්තර සම්ප සංකාටයි
ඔකමයි කියේකට
සංකාරයි කියන්නේ නාම කොටනේ
ඔව් නාම කොට ධර්ම වලටයි කියන්නේ සංකාර කියන්නේ ගොඩනගනේවනේ සකස් කරගෙන යමක් ගොඩනගනවා නම් ගොඩනගන නිසා සංකාර වෙනවා නාම ගෝත්‍ර කියන්නේ ගොඩනගලා ඉවර කර සංකත සම්ප සංකාරය කියන්නේ සියලුම හිතෙන් කයින් වදනය කරන සියලුම කාරණා පිළිබඳව කැමතිසී නේ
සංකාරයන්
සබ්බ සංකාර ඇතුළේ නාම ගෝත්‍ර තියෙනවා නෑ සංකාර වල නෑ ක්‍රියාත්මක වෙන දෙනයි සංකාර තියෙන්නේ ක්‍රියාත්ම වෙන්නේ ක්‍රියාත්මක නැත්ේනක සංකාර නෑ සංකාර ගොඩ නැගෙන්නේ ක්‍රියාත්මක වීමත් එක්කලා කුසල මූලයේ හෝ අවිද්‍යාව හෝ ක්‍රියාත්මක වෙලා තමයි ඒ ක්‍රියාවලිය තුළ තමයි සංකාර හැදෙන්නේ
සබ්බ සංකාරය අසකර දුනා ශරීරය රූපියත් කරනවා ලෝකේන සබ්බ සංකාර කියනවා
දැන් මෙහෙම හිතන්නකො අපි දැන් මේ මෙහෙම කියනවා දැන් මුර කරු කියනවා මුර කාර්යය එක අදහසක් ඒ වගේම මුර වැඩේ කියනවා මුර වැඩේ කිව්වහම එද නැති වෙන්නේ පුද්ගලයෙක් නෑ ඒක රැකියාව මුර වැඩේ කියලා රැකියාවක් තියෙන විද්‍යාමාන මුර කාර්යය කිව්වොත් එතන පුද්ගලයෙක් විද්‍යාමාන කරන්නේ විද්‍යාමාන එක සංකාර කිව්වොත් හැක් කරන්නේ විද්‍යාමානයි සංකාර කියන්නේ ක්‍රියාවලියක් එක්කලා සම්බන්ධයි ක්‍රියාවලිය විද්‍යාමාන ක්‍රියාවලියක් යම්තරක කොට නැගින්න සංකාර කොට නැගින්න ඒ සියලු සංකාර තියෙනවා නම් ක්‍රියා කරවන්න ක්‍රියාත්මක වීමක් එතන තියෙන්න ඕනේ යා ක්‍රියාත්මක කරන දේ නැත්නම් සංකාර කොට නැගින්නේ අබ්බේ සංකාර කියන්නේ සියලුම ක්‍රියාකාරකම්.
අබ්බේ සංකාර අනිත්‍යද නැහැ.
කැමතිද නැහැ?
ක්‍රියාකරන්නේ නේද? අතීතේ ගත්තාම
නෙමෙයි. මේ අතීතේ ගත්තාම අතීතයේ මුල් කරේ දැන් ක්‍රියාත්මක වෙනවනේ අතීතේ සංකාරෙ. අතීතයේ මේවා මුල් කරේ දැන් ක්‍රියාත්මක වෙනවා. අනාගතේ අරමුණු කළා දැන් ක්‍රියාත්මක වෙනවා.
නාම රෝත්තර
අතීතය ඒව සංඛාර නෙමෙයි නාම ගෝත්‍ර වලට ගියාට පස්සේ සංකත හදපුවා හදන්න හද හැදීම සහ හදපුදී දෙකක් හැදීම කියලා ක්‍රියාකාරය සම්බන්ධයි හැදෙන එක හදලා ඉවරනට පස්සේ ක්‍රියා සම්බන්ධයෙන් ඒක ඉවරයි සබ්බ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය වේ දුකෙ නිමීමේ මාර්ගය නේක ඒක මග්ගෝ ඒ විසුද්ධි මාර්ගය
මතු කරන්න දෙන ටික
අනිත් එකනේ මාර්ගය නේ වලන්න දෙන එක නේ දැනගතියි හරියන්නේ සංඛාර කියන්නේ ක්‍රියාකලාපේ සම්බන්ධයි ඒතර ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩි යුතුයි අනේ වැඩි යුතුයි කියලා කියන එක
අනේ
වගේ පුරාණයේ ඉස්සේ කළා නවන් අති සම්භව මතු හදන්නේ නැහැ ක්‍රියා දෙකම ඉවරයි
සබ්බ සංඛාරය කියලා කියන්නේ මේ ලෝකයේ කියලා නේද
ඔව්
අදීජා උපන් දුක්ඛින සබ්බ සංඛාරය කියන්නේ අනිත්‍යව බරතු අනිත්‍ය දුක්ඛ සංඥා
කියන්නේ ඔව් ඔව්
සබ්බ සංඛාරය කියන්නේ ලෝකයේ සියල්ල
කියලා අසකරන නෑ නෑ ලෝකයේ සියල්ල නෙමෙයි ඔය කියන්නේ සියල්ල ඇසුරු කරගෙන ඉන්න ක්‍රියාකාරකම් වලට සබ්බ සංඛාර
කියන්නේ
සංඛාර කියන්නේ සංකත නෙමෙයි සංකතයි සංඛාරයි දෙකක් සංඛාරයෙන් ගොඩනගන්නේ සංකත නිකා කීද කිව්ලේ ඒක. ගොඩ නගලා ඉන්නවා
අතීතයේ යනවා ඒක. මේක
යන අපෝ කතා කරනවා. ඔය උතුජරුමේ ඔකම දැන් ගස් ගල් මරවල සංකත. සංඛාර නෙමෙයි. සංඛාර කියන්නේ ඒවා ඒවා ගොඩ නගන්න නිර්මාණ කරව මූල ධර්මයක් තියෙනවා හිතෙන් කයින් වටෙන් කර වැඩ කරලා ඉතින්. ශක්තිය ගොඩ නැතුව. සංකත
මූලික කරගෙන සංඛාර ගොඩ නගනවා.
අන්න ඒකයි. සංකත ඒවා ඒර කියනවා මේ ඒකට මේ කියන්නේ ඒකට ආසන්න ධර්ම. ගොඩ නැගීමට හේතුකාරක වෙන ඒකෙන් ගොඩ නගනවාම කියලා නැහැ. ඒවා ගොඩ නැගීමට ආධාරක.
කර්මයකට තවසන් සංකත වෙනවා.
දැන් කර්මයක් කරලා ඉවරුණාට පස්සේ කරලා ඉවරෙච්ච එක සංකත. කර්ම ශක්තිය බලටපත් කරගහම මේ කර්ම වලින් ශක්තියටපත් වුණා.
ධර්ම අවස්ථාව
නේද? අන්න ධර්ම කර්ම අවස්ථාව විතරයි සංකාර තියෙන්නේ. ධර්ම අවස්ථාව සංකත. ඊට සංකතයක් මුල් කරගෙන ආයතනය සංකාරයක් ගොඩ නැගෙනවා ආයතනය නව සංකාරයක්. විපාක වශයෙන් දෙන්නේ. ඒ සංකාරය තමයි හේතන කම්මා විපාක ආවත්තන්ති. අනේ කර්මයේ සංකාරය. විපාකයේ සංකාරය. විපාකෝ කම්ම සම්භව. අන්න ආයි සංකාර ගොඩ නැගුවා. ඒතර ඒකේ තමයි යන්නේ ඉතින්. මේ විපාකේ කර්ම සම්භවයක් කරන්නේ නැහැ. විපාකයට පුළුවන් වුණා නම් එහෙම සංකාර ගොඩ නගන්න අපිට නිවන් දකින්න බෑ. ඇයි කරලා තියෙනවා එනවනේ ඇදගෙන. ගිනිනවා. එහෙම ඉතුරුයි. කොච්චර ඉතුරුයි. දැන් නිවන් දකින්න ඔයගෙන මේ කෙලවර කරනවා කියලා කරන්න බෑ. සංකාර ගොඩ නැගෙනවා නිකන්. අවිද්‍යාව ප්‍රත්‍යන වුණා නම් සසර ගමන සංකාර ගොඩ නැගෙන්නේ නැහැ. මේ ගොඩ නගපුවා සංකාර නෙමෙයි ගොඩ නගපුවා සංකේත. ගොඩ නගන එක කියලා තියෙන සංකාර වලින්. අවුරුදු 50කට ඉහිලා මිනිහෙක් මැරුවා. මිනිහා වර්ණ විලාය කරව හිතිවිලි ක්‍රියාවෙන් ක්‍රියාත්මක කළ මිනිහා මැරීම දක්වා සංකාර. ගොඩ නැගුණා. මරණ අවසානයේ පස්සේ සංකේත. ගොඩ නගපු ශක්තිය තියෙනවා. ඒක ඉතින් ඒ සංකේතේ ධර්ම අවස්ථාවේ ඒ ධර්ම අවස්ථාවේ තියෙන කවිදල එන ආයතනයක් අරමුණු වෙලා විපාක අවස්ථාවට එන්නේ ආයි සංඛාර ගොඩ නගන්නේ. සංඛාර ගොඩ නැගුවොත් තමයි ආයි විපාකයක තියෙන්නේ.
ධර්මානුකූල අවසාන සතුරුපේදී
ආයි. අනේ කයි මේකයි. මේ පරිච්ඡේදලා කරමු සංඛාරය එතෙන්ට එනවා නෙමෙයි. සංඛාරයෙන් ගොඩ නගමු සංකේතේ අරමුණු වෙලා ආයි සංඛාරයක් ගොඩ නගා ගන්නවා. එහෙම ගොඩ නැගුවොත් තමයි ඊළඟ භවයට
යන්නේ.
විපාකවලට යන්නේ. කම්මා විපාක අවස්ථාන්ති විපාකෝ කම්ම සම්භවෝ. ඔය ක්‍රියාවලිය අය යන්නේ.
පරෝ කම්ම
සම්භවෝ. ඔව්. විපාකෝ විපාක සම්භවෝ කිව්ව නම් එහෙම නිවනක් නැහැ. විපාකයට පුළුවන් වුණා නම් එහෙම ඉදිරියට විපාක ගෙනියන්න නිවන් දැකලා ඉවර වෙන්න බෑනේ. කෙලවර කරන්න බෑනේ හතරගම. විපාකයක් කර්ම සම්භව කරලා කර්මයක් ආයි විපාක හදන ක්‍රමයක් තියෙන නිසා තමයි. අවිද්‍යාව මොකද මූකු ගහලා. ඔය වැඩේ කරන්නේ. අවිද්‍යාව දුරු කළොත් විපාකෝ කම්ම සම්භවෝ නවතිනවා. විපාක විතරයි. එන් එහාට
යන්නේ.
අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා වැටුණාම අවිද්‍යාව දුරු වුණාම කර්ම සම්භව කරන්නේ.
කර්ම සම්භව කරන්නේ.
අන්න ඒකයි.
එතනදි වේරෙන්නේ
ඒකයි. අන්න ඒකයි.
හතරපයෙන් ගැලවෙන්නේ
හේතුව. ඔව් ඒකයි හේතුව. නෑ නෑ හතරපයෙන් ගැලවෙන්නේ බෑනේ. කරලා තියෙන හතරපයෙන් ඔපචර කරලා තියෙනවා. ඒකේ කාරණේ. නෑ 99ක් වල අම්මා වරන් දී ඒකේ විපාකේ මේ කර්මයේ කොච්චර තිබුණාද? ඒක කර්මයේදම හැකියාවක් වෙනවා විපාකගෙන දෙන්නේ. අපායෙම හැවෙරින්නේ නෑ. හරි හතර නාසි වෙන්න පුළුවන්. කෙලවර ගන්න පුළුවන්. ඒක විපාක වශයෙන් එනවා. මුල් කරන්නේ කර්මයක් සම්භව කරන්නේ නැති නිසා නැවත කම්මා විපාක ආවත්තන් තිය ඊළඟ භවයට සම්බන්ධ වෙන්නේ. කොහොමද සියුම් දැන්? ඉතින් විශේෂයෙන්ම අලුතින් භාවනාවක් අලුතින් භාවනාවක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනකොට එයා දැනගන්න ඕනේ භාවනාවට පසුතලය හදාගන්න. භාවනාව කරන්න උනම් භාවනාවට පසුතලයක් ඕනේ. පළවෙනි පසුතලය තමයි යථාභෝධි. දර්ශනඥානි. අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක දේ දුක හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට මනසේ වටහා ගන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කළා, ධර්ම සාකච්ඡා කළා, ඒ තුලින් දැනුවත් වෙන්න ඕනේ. දැනුවත් වෙලා මූලික නුවණ ගොඩනගා ගන්න ඕනේ. ඒ නුවණ ගොඩනගා ගත කෙනාට තමයි ඕනකම තියෙන්නේ. අනේ මේ ඇලීමයි ගැටීමයි මුලාවයි නිසා ඒකට හේතුකාරක වෙන්නේ මේ ලෝකේ වටිනවා කියන දෘෂ්ටිය. මේ වටිනා කියන දෘෂ්ටිය තියෙන තාක් කල් මට මේකෙන් මිදෙන්න ක්‍රමයක් නැහැ. හිත පිහිටන්නේ නැහැ. ඉතින් මෙතනින් ඉවත් කරන්න හිත ඉවත් කරන මානසිකත්වය උදා කරගන්න පසුතලය හදන්න ඕනේ. ඉතින් මේක අසාරයි කියලා ඉතල වටහාගෙන තියෙන්න ඕනේ. ඇහැ අසාරයි, රූපේ අසාරයි, කන අසාරයි, ශබ්දේ අසාරයි, නාසයේ අසාරයි, ගන්ධයත් අසාරයි, දිවත් අසාරයි, රසයත් අසාරයි, කයත් අසාරයි, පොට්ටබ්බයත් අසාරයි, බනත් අසාරයි, ධර්මත් අසාරයි. මුළු ලෝකෙම දරගත්තා. අසාරයි කියලා වැටුණා. එයාම ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල, කය තුල, මන තුල. තව පැත්ම ගෙනියනවාද අසාරයි කියලා. තීරණේ ගෙනියන්න සාරත්වයක් නැහැ. රූප තුල, ශබ්ද තුල, ගන්ධ තුල, රස තුල, ස්පර්ශ තුල, ධර්ම තුල මම පැත්ම ගෙනියනවාද? සාරත්වයක් නැහැ. මොකද යන්නේ? දැන් යනතාවක් මොකද වෙන්නේ? දුකට වාජන වෙනවා. දුකින්ෙන් මිදෙන්න බැහැ. දුකින් නම් මිදෙන්න මොකද කරන්න ඕනේ? යෑම නතර වෙන්න ඕනේ. ඒ සඳහා අභායම නතර වෙන්න ඕනේ. අභායම නතර වෙන්න නම් මොකද වෙන්න ඕනේ? සාරාග්‍ය දෘෂ්ටි නැති වෙන්න ඕනේ. සාරාග්‍ය දෘෂ්ටි තියෙනකම් අභායම නතර කරන්න බෑ. මොනවාක පොඩි එකක් අම කුණුවම කනවා. ඔය කන්නේපා ළමයි ඔය පණුව ඉන්නවා. උණ ගැයි. මොනවාක හොරින් ගිහින් කනවා. එන්න වෙන්න පුතේ කියලා අඬගහන කිව්ල නම් කපනවා අප ගෙඩියා කර පණුව ඉන්නේ කපලා මේ මොකුද කියලා බලන්නකො. ඇහැටම දකිනවා ඉන්න පණුව. අකන්නේ දැන් කයි ඒ හොරෙන් කන්නේ නැහැ වෙහි කන්නේ පණුව ඉන්නවා දැක්කනා ඔය පණුව ටික පෙන්නන්න නැතුව ඔය උනාඹ ගැට කන්නේපා ළමිය කිව්වට අහනවද ඔය කන්නේපා ඔය පණුව ඉන්නවා කියලා නිකන් කිව්වද අහන්නේ නැහැ තමන්ට අත්දැකීම ආවේ නේද ඒක මේක තමන්ට අත්දැකීමක් ඉන්නුනේ අනිත්‍යයි කියන එක ඇත්ත කියලා තමන්ගේ අත්දැකීමට ගෝචර වෙන්න ඕනේ දුක්ඛයි අනාත්මයි කියන එක තමන්ගේ අත්දැකීමට ගෝචර වෙන්න ඕනේ මෙන්න මේ අත්දැකීමට ගෝචර වෙච්ච දාලා කියන දර්ශන ඥානයේ පහළ වුණා නැන සෝවාන් ඵලයටපත් වුණා. අන්න එදකම මේ දිග කරගන්න ඕනේ. ඉතින් ආවට පස්සේ තමයි අර ඕනකම තියෙන්නේ. ඒක අසාරත්‍ය හරියට අද්දකි. අද්දකාර පස්සේ අර ඕනකම තියෙනවා. ඒකෙ මිදෙන්න. මිදීමේ ඕනකම අවශ්‍යතාවයේ මහත් වෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? උත්සාහය විවිධ දරි කරන්න පුළුවන් මිදෙන පැත්තට. ඒ සඳහා මොකද කරන්න දෙන්නේ? කරන්න දෙන ඕන වෙලාවට කරන්න මම මිදෙනවා. එහෙම නැ ඉවසන්න. හා ඕතරම් ඉවසන්න. ඒකට කැමති. ඉතින් ඒක නිසා ඒකේ තියෙන ස්වභාවය තමන්ම දකින්න ඕන. දැන් අපි හිතමුකෝ යම් කිසි තුවාලයක් තියෙනවා තුවාලෙට බෙහෙත් දාන එක අකෝ කැක්කුමයි මට බෑ කියලා නිකන් ඉන්නවා. ඔක වැඩි වෙයි. වැඩි වෙනවා. කොහොමද කියනවා. එක කියනවා ඉස්පිරිතාල ගිහලා පෙන්නනවා තුවාලය හදාගෙන සලකන්නේ නැතිවලා වැඩිලා කකුල කපාපු. කෑලි කපන්නේ. ආ බලාගන්න දුක් එමාටි වෙන්නේ. ආ හදිසියක තියෙනවා. ඉක්මන කළා මගේ තුවාලේ හොද කරගන්න හිතුණාද බලලා හරියන්නේ නැහැ. මොකද? මයි කකුල කැපුවේ. ඔමුණ කපන්න වෙනවා. ඒ අධ්‍යක්ීම ආව නම් මොකද කරන්නේ? අර බැරි වෙසියෙ මෙතන ගුලුවා අපි. අනේ ડોක්ටර් හිතුණාට කපන්නේ කොහොම හරි මම හොද කරලා දෙන්න. එතන ඉදිරිපත් වෙයි. ඒක එතන හිතෙන එක ලොකු වෙනවා. තුවාලේ හොද කරගන්න කියලා වදා. නැවත් ඒක හරියට ඔඩු ගිහිලා වෙන ආදීන වේ දැක්කා නම් එහෙම. ඒක දැක්කා නම් තමයි ඒකට ප්‍රතිකර්ම කරන්න අවශ්‍යතාවයේදී එන ඇලීම ගැටීම මුලාව අත්හැර ගැනීමේ සාන්තිය අවශ්‍යතාවයේ එදින්නේ ඒ ඒකේ විචිත්‍රතාවයේ ආදීනවේ මෙච්චරක දැක දවස නෑ ඉතලා දැක ගන්නව දර්ශනීය පහතබ්බ කිව්වේ ඒක දර්ශනීය පහ කරනකොට පහ කරන්න ඉච්චෙලා ඊළඟට එනවා භාවනාය පහතබ්බ භාවනාය පහකල යුතු කොටද මේ භාවනාය පහකල යුතු කොට කියන්නේ ඒකයි ඉතලා සත්ත බොජ්ජංග ධර්ම සමව වැඩෙන මේ ධර්ම දේශනාව ධර්මයේ ශ්‍රවණය කිරීම පළමුව කරන්න කියලා පෙන්නනවා ධර්ම ශ්‍රවණයේදී සත්ත බොජ්ජංග ධර්ම සමව වැඩෙනවා භාවනාවේදී දෙආකාරයේ කිව් වෙන්නේ දැන් මූලික භාවනාව කියනකොට ආර්යචායක මාර්ගයේ භාවනා කරන්න කියලායි පෙන්නන්නේ දැන් භාවනා කිරීම තමයි ඉතල දැකලා තියෙන්නේ දැක ගැනීමට නම් ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කිරීමේදී එයා දැනුවත් වෙනවා. දැනුවත් වුණාට පස්සේ තමයි අවශ්‍යතාවයේ ඉන්නේ ඇලීම් ගැටීම් වලව දුරු කර ගැනීම වටිනාකම දකින්නේ. ඒතකොට තමයි ඒ සඳහා කරන වැඩේට බහින්නේ. ඒකට බහිනකොට ඒ ක්‍රමය අහගන්නවා. දැන් කොහොමද කරන්න ඕනේ? ඒතකොට වෙන්නනවා. ධම්මවිචේ සම්බොජ්ජංගී විදර්ශනා කර්මස්ථානය කරගෙන වඩන්න. තී කර කර වඩන්න. ඒකේ ධර්ම හටාව හොඳට මනසේ වැටහෙන්නේ. ඒතරේ නිරාමිෂ ප්‍රීතිය ක්‍රම ක්‍රමයෙන් ඉඳ පටන් ගන්නවා. ඉස්සෙල්ලා ඉන්නේ දුක්ඛාපටිපදා. දුකසී ප්‍රතිපදාව. හැපක් ඉන්නේ. අත්තලා දාලා හුදකලා ඉන්න තනියෙන් ඉන්නවා කිව්වහම කවුරුත් ඒ කතා බහ කරන්නේ නැහැ. තමන් හුදකලා ඉන්නවා හරි පාළුවා කිසේලා. ඒ වෙලාවේ හිතන්නේ කොච්චරයි කවුරු හරි කියලා කතා කරන්න එහෙනම් පොඩ්ඩක් හරි කියලා. භාවනාව නවත්තර කියලා කවුරු හරි කියලා පොඩ්ඩක් කියලා කතා කරගෙන ඉන්න. අර අසහනකාරී මානසිකත්වයේ සමනය කරගන්න කවුරු හරි එක වැල්පල්ලා හරි මොනවායි කතා කරගෙන ඉන්න. ඕමෝ කියලා වැරුණාට පස්සේ සුඛාපටිපදා වුණාට පස්සේ කතා කරන්න එනවාට කැමති. ඉතින් ඇත්තටම හුදකලා ඉන්න කැමති. එවන් හිතේලි ක්‍රියාවලන්ලි වෙන් වෙලා ඉඳ කැමති. අන්න ඇති වෙන භාවනායි ප්‍රතිඵලයේ ඊළඟට. ඉතින් භාවනායි ප්‍රතිඵලයේ ගන්න විදිහක් නැහැ. ඒකේ ආනිසත්‍ය සුවේසේදී දැනෙනක සුඛාපරිබදා වෙනකම්. එයාට හරි අමාරුයි. ඒ දුකසී තමයි ඒකට ඒ මාර්ගය අනුගමනය කරන්න පටන් ගන්න ඕනේ. හැම දෙයකම භාවනා කරන ප්‍රගුණතාවයක් එනවා. ඒකට නැඹුරුතාවයක් එනවා. ඒ නැඹුරු වෙන දාකල් අර මේ අපි බෙදේකල් වික්ෂිප්ත වීමට හේතු වෙන්නේ. කාගදේශ මොහ විඥාණයට ආහාර දෙන්නේ. කාග විඥානයේ ද්වේෂ විඥානයේ මොහ විඥානයේට ආහාර දුන්නොත් ඒකෙන් බලවත් වෙච්ච විඥාන අවස්ථාව එනකොට පරිවිතාණේවත් නැගී සිටීම වෙනවා. අවස්ථාව නැතිනම් අනුසය වශයෙන් නිදා ගන්නවා. හැඟවිලා තියෙනවා. හැඟවිලා තිබෙන නම් අවස්ථාව එනකොට ආහාර ගන්න වයි. දැන් බල්ලා සැර නැහැ නිකන් වෙලාවට. මස් කට්ටක් දැක්ක ගමන් ඌ සැරයි. මොකුත් නැතුව කෑමක් නැති වෙලාවට බල්ලෝ නිකන් සාමාන්‍යයෙන් ඉන්නවා. ඊතර මස්ු වෙනවා නම් එහෙම බල්ලා අනික උඩ හපනවා ඉතින් වැඩි වෙන බලන්න කලාවට එන්න දෙන්නේ ඌ එක ඉවල්ලා දා ඉන්නවා අවස්ථාව ලැබිලා අරමුණ හම්බ වෙලා මෙන්න මේ වගේ රාගයේ අරමුණක් හම්බ වුණාම ඒ වෙන රත්වේදී ඉන්න ඒක භුක්ති විඳින්න අරමුණක් එන්නේ නැත්නම් අපි හිතවත් අරමුණ වෙන්නේ නැත්නම් ඒ වෙලාවේ නිදි එහෙම ඉඳලා තියනවා කියලා හොයන්න මෙන්න මේ වගේ විඥානවල ස්වභාවය ඔන්න ඕක පරිඋත්ථාන වශයෙන් නැගී සිටින වෙලාවක එන අරමුණක් ආපුවා අරමුණක් ආවේ නැත්නම් විඥාන නිදි ඒ නිරෝධ වෙලානේ යටපත් වෙලා. ඉතින් ඒ නිසා යටපත් වෙලා තියෙන වාද්‍යයට යටපත් වෙලා තිබුණත් ඒක මේ අනුසය ගෙවෙන්නේ නැතුව පවතින්නේ. ඒකට අවශ්‍ය කරන ආහාරය දෙන තාකල් ඒක ජීවත් වෙවි පවතිනවා. දැන් අපි උත්සාහයෙන් කරන්නේ මොකද්ද? ඒවා වැලක්වොත් හිතවිලි ක්‍රියාවලන් තමයි ආහාර. ඒ જાතිය. කාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතවිලි ක්‍රියාවලන් දෙන තාකල්. ඒ විඥාන මරන්න බෑ. ඒ විඥාන ජීවත් වෙනවා. අරමුණ ආවම නැගී හිටිනවා. ඔකයි සිද්ධ වෙන්නේ. ඒ විඥානේ මරලා දැම්මොත් අරමුණ ආවත් නැගී සිටින්න විඥානයක් නෑ. ඒතොරයි සමතේ. මේ රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් හටගත්ත විඥානවල ආහාරය රාග සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතවිලි ක්‍රියාවදන්. ඊට පස්සේ මනස සිහියෙන් ඉඳලා ඒ බඳු හිතවිලි ක්‍රියාවදන් නැමැති ආහාරය පරිභෝග නතර කරන්න ඕනේ. මෙන්න මේක නතර කර දැම්මම විකාල භෝජනේ ඉවරයි. විකල් කරන භෝජනේ ඉවර කරන්නේ උදේ. හැරෙන කහ හිටියට විකල් භෝජනේ බෙරින්ද බැහැ. විකාල භෝජනේ වැහිලා තියෙන්නේ අද. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියලා හතර ආහාරයෙන් සත්‍ය ජීවත් වෙනවා. ওই භෝජන හතර. කාගීර, ද්වේෂේන, මෝහේට අවශ්‍ය භෝජන නම් ඒවා විකාල භෝජන. විකාල භෝජනේ වෙන් වෙන්න ඕන. මන ආසියේ ඉඳගෙන කලබුණ ආහාරයක් ආව රස තෘෂ්ණාවෙන් කරනවා නම් ඒක අත්හරින්න ඕනේ. රූප සංස්පර්ශ, ඒ වගේම ශබ්ද සංස්පර්ශ, ගන්ධ සංස්පර්ශ, රස සංස්පර්ශ, කාය සංස්පර්ශ කියන. අවිද්‍යාවෙන් ගන්න ස්පර්ශයක් අපි ආහාර කරගන්නවා නම් ඒකත් මන ආසියෙන් ඉඳලා එවන් ස්පර්ශ නොකර අත්හරින්න ඕනේ. ඒතර ඒ භෝජනේ ඉවරයි. කබලින් කායි ස්පර්ශය අනික විඥාන ආහාර. යම් යම් විඥානය රාගසහගත, දේසසහගත, මෝහසහගත විඥාන මතුවෙනවා නම් ඒව යලි යලි ඔප්නංව නංව ගන්න ආවර්ජන කර කර මතු කරන මානසිකත්වය දුරු කර ගන්න ඕනේ. ඒතර විඥානීය ආහාර වෙනා නාම රූපෙට නැත්නම් විඥාන ගත්තේ නැත්නම් ඒවට ඉඩ දුන්නේ නැත්නම් ඒ තුලින් නැගිනව රාග සහගත, දේස සහගත, මොහ සහගත නාම රූප නිස්පාදනය නතර වෙනවා. දැන් නාම රූපයන්ට ආහාරයි විඥානයි. ස්පර්ශයේ වේදනාවට ආහාරයි. කබලින්කාර ආහාරයේ කායික වන්නා මූල ධර්මයේ රූපයට ආහාරයි. ඔය හතර ආහාරයෙන් නතර කරන්න ඕනේ. මනෝ සංචේතනා කියලා කියන්නේ අපි ඇති කරන සංඛාර. සංඛාර විඥානයේ ආහාරය. විඥානයේ නාම රූපයේ ආහාරය. ස්පර්ශයේ වේදනාට ආහාරය. කබලින්කාර ආහාරය. අර හලායතනයන්ට හරගිරීමේ හේතුකාරක වන මූල ධර්මයේ ආහාරය. ඔය සතර ආහාරය සංවර කරගත්තොත් විකල් කරන භෝජන ඔක්කොම ඉවරයි. ඕක ආහාර පරිහරණය කරන ගමන් අපි විකල් බයෙන් වෙරෙන්න බෑ. නියම විකාල භෝජනේ ඕකයි. නමුත් අපි සම්මත විකාල භෝජනේ ඕක නෙමෙයි. මේ පරමාර්ථ වශයෙන් නිවන් දකින්න අවශ්‍ය කෙනෙක් විකාල භෝජන අයින් කරන්න ඕනේ. කබලින්කාර ආහාර, ස්පර්ශ ආහාර, විඥාන ආහාර, මනෝ සංචේතන ආහාර කියන. රාගයට, දේහයට, මෝහයට හේතු වෙන ඔය ආහාර හතර තෝරගන්න. ඔන්නේ ආහාර හතර පරිභෝග කිරීමේ වෙන් වෙන්න ඕනේ. ඒකේ වෙන් වෙච්ච කෙනාට ආහාර නිරෝධය, විඥාන නිරෝධය. එයා නාම රූප නිරෝධය, සලආයතන නිරෝධය, ස්පර්ශ වේදනා තණ්හා උපාදාන වායාති ඔක්කොම නිරෝධයයි. අන ප්‍රතිපල ලබන. දවල් 12න් පස්සේ වතුර බිබි හිටියා. ඔය ආහාර හතර තීරුම් ගන්න ඔය රාගීන ද්වේෂීන මොහිතේ හිටින ඔය ආහාර හතර පරිභෝග කරන සාකල්. ඔහුගේ භෝජනේ විකල්. ඔහුට කවදාවත් විකාල භෝජනේ වෙන් වීම හම්බ වෙන්නේ නැහැ. ඊෝකයි දකින්න ඕනේ. ඔනි ඕක හරි ගැඹුරු තැනක්. 20 අවුරුද්දක් යනකම් අපිට රෑ ආහාර ගන්න එපා කියන එක බුදුරණන් අහසේ පනවලා තිබුණේ නැහැ. විසුණු අතර රෑ පිටපත වැඩි බා ඔප්පු වෙන අපි ත්‍රිවිධකේම කියා තියෙන. රෑ පිටපත වෙලා තියෙන. මහා දානන්දලා 15 වෙච්ච හරිය 15 වෙරි හරිය කවුරුද 21 ඉස්සෙල්ල. ඊට පස්සේ වෙන්නේ නැ අඩු වුණා. හැබැයි ඔහොම එකයි කාල මොජිනා කියලා පනවලා තිබුණ නැති කාලේ. ඒගොල්ල අපුරට මේ හරියත් එනපත් වුණා. ඉම් කොයි විකාල භෝජන. හැබැයි විකාල භෝජන ඉදත් අත්හැරියා. ඉතින් හරියට ඉතිරපත් වෙන්න බැහැ මොනවද? රස තෘෂ්ණාවෙන් ආහාර ගැනීමයි, කනබුන ආහාර ගැනීමයි. ඒ වගේම පංචකාමයන්ගේ පිනවන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ස්පර්ශයන් ආහාර කර ගැනීමයි. ඒ වගේම ඒ වගේකින් ලබන්නා වූ මේ ඒවට ලැබෙනා වූ විඥාන, ගොඩනගෙන ගන්න නැවත ආවර්ජනය කරගෙන ඒ තුල බලාපොරොත්තු හට ගැනීමයි. නතර කරන්න. ඒ වගේම මේ පිළිබඳ හිත හිතා චේතනා පහළ කර කර කාගදේශ මොහතාගතවන්නා වූ චේතනා ගොඩනගමින් හිතවිලි දියාවෙන් ගොඩනගුමින් නතර කළා. නතර කළාන. එයා අරිහත් ත්‍රිපත් වෙනවා. හැවැත්මට හේතු වෙන භෝජනේ විකල් භෝජනයි. අවිද්‍යාව කෘෂ්ණාව ගොඩනගින්න හේතු වෙනා යම් භෝජනයක් ඒවා විකල් භෝජනයි. කනබුණ එක ඉතලක් ඔබ පෙරන්න බැහැ. ඔන්න ඔය කියනවා බාහාර හතර අත්හැරලා විකල් භෝජනේ වෙන් වෙලා හිටන් අර නීති බලවන් ඉස්සර 20 අවුරුද්දක් තුල අරිහත් ත්‍රිපත් වෙනවා. ඊට පස්සෙත් අරිහත් ත්‍රිපත් වුණේ ඕකේ. ඒ නිසා තමයි අන්තිමට වෙන්නේ යල කෝටියක් ශික්ෂාපද ළඟු ශික්ෂා තුනක් ඔබලාට දේශනා කරනවා. අදිශීල ශික්ෂා, අදිචිත්ත ශික්ෂා, අදිපඤ්ඤා ශික්ෂා කියලා මේ ශික්ෂා තුන පිළි. මෙන්න මේ තුල අනුගමනය කරගෙන යනවා. ඔය පනවලා තියෙන කුඩාණු කුඩා ඇවැත්වල වැඩිවීමක් තියෙනවා, නැගීමක් ස්වභාවයෙන්ම. යලි යලි වඩන්නා ඔහුට හිත සෝවාන් ඵලයටත් පත් වෙනවා, සතරදාගාමි වෙන්න, අනාගාමි වෙන්න, අරිහත්ත්වයට වෙලා පූර්ණියක් කරනවා. මෙන්න මේ ත්‍රි ශික්ෂා මේ ශාසනයේ තියෙනකම වඳනේ. මොකක් නිසාද? මම මේ ත්‍රි ශික්ෂාවට ඇවිත් පනවලානේ. දේශනා කැලි කළ වෙලාදී. එයා මේ ශාසනයේ තියෙනකම් නිවන් දකින්න ඕන ඔය ත්‍රි ශික්ෂාවන ගමන කරා. ඔතෙන්ද අර පෙනු 227ක් කියලා ශික්ෂාවල එකක්ව සම්බන්ධයි. හැබැයි ඔය ඔක්කොම සම්බන්ධයි. නුවණින් මෙහෙයලා මේක රාගීද, මේක දේශීයද, මේක මොහේද හේතු වෙනවා කියලා දැනගෙන නතර කරනකොට. අර හතර පාරාජිකාව නිකම්ම නතර වෙනවා. රාගීද, දේශීයද, මොහේද තමයි ඒක තියෙන්නේ. රාගක්ෂේත්‍රයේ දේශක්ෂේත්‍රයේ මොහක්ෂේත්‍රයේ හේතුෙන්දී පරිහරණය කරනවා. රාගයේ දේශයේ මොහේට පරිහරණය කරන පරිහරණය කරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන කටයුතු කරන කර මනස සිහියෙන් ඉඳලා. අනික් කණික අර පොඩි පොඩි අර වැටෙනවා තියෙනවා. ඒවා ලෝක සම්මතියේ තියෙන ලෝක මේ ප්‍රඥාප්ති වද්ද වශයෙන් පැනෙවි ලෝකයේ තිබෙන සම්මත නිසා. කළු කුඩු ඉහිලාගෙන යනවා හාවදුරුනේ මිනිසු කිදින මොට්ටකව නිසා. ආ දුස්සීලි නිහියෝයි කළු කුඩු ඉහිලාගෙන යනවා. අර මෝඩ මිනිසු කියන්න පටන් ගත්තා. මේ බුදුරන් වහන්සේ දේශනා කරන මෝඩින්ගේ මෝඩකම් අරින්ද බැ. ඕක ඉහෙළුවේ නැහැ කියලා ඔබලා ඔබ මේ මාන්නේ ඔබලාට ප්‍රශ්නෙකුත් නැහැ. ඔය මිනිස්සු අමාරුවෙත් වැටෙනවා. ඔය සම්මතිය විදහරින්නත් බෑ මේ කාලේ කියන්නේ බොහෝ දැඩි සම්මතියක් වෙලා තියෙනවා. ඒකේ ලෝක නිකන් ඉන්නේ. පෞනිසය එපා කිව්වන්නේ මේ කලුකුළු එහෙලා ගියහම පෞ සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි නුවණින් අර දී ශික්ෂාව යන කෙනා කලුකුළු එහෙලා ගියන පෞ නම් නිකන් ඉන්නවා. නෑ නෑ උන්ජාගෙන යනවා. මිනිස්සු මොනවා කියව අපේ ඕක. සම්මත තියෙන කාලේ මිනිස්සු සම්මත කරගන්න දැන් මේ කාලේ කලුකුළු එහෙලා ගියා කියලා කවුරුහක් කියනවාද? එහෙම සම්මතයක් මේක හරිය නෑ. තනකොළ පාගගෙන යනවා අන්න මේ බුදුරන් වහන්සේගේ මේ බෞද්ධ ගෞතමයන්ගේ ශ්‍රාවකයෝ. කොච්චර වැරදිද? ඉදාට වෙන මහා සම්මතයක්. හදාගන්න ගන්න. තනකොළ පාගගෙන ඉන්නේ පෞසිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා පැනෙව්වා. හරි මිනිසුන්ගේ කර මුලාවේ වැඩිලා මිනිසු වික්ෂිප්ත වෙලා නැහැ, මිනිසු පව කරගන්නේ හින්දා. ওই වෙලාවේ නොගිහින් එක තැනක හිටියා කියලා අපිට ප්‍රශ්නයක් නැහැ. එහෙනම් නිවන්ට උපනිසිර කරගෙන ඉඳන් ඒ වෙලාවේ දැන් මිනිසු බේරලා තවම වැඩි කරගන්න. අන්න ඒකට පැනුවේ. දැන් ওই જાතිය පැනෙවිද්දී මේ ලෝක සම්පතිය දින ප්‍රශ්න වුණා. අර ගෑණියේ කැටිසේ පිසාතිය වගේ මේ පිළිකන්නක් ගන්න, ගෙයි මුල්ලක් ගන්න ඉඳගෙන පිරිතිය වගේ ඇවිල්ලා ඉතන බලා ඉන්නවා. මේ මිනිස්සු බය වෙනවා, ළමයි බය වෙනවා. ඔය විදිහට බයින පටන් ගත්තාම ඔය බයින හින්දායි මෙතිකලි මේ රාත්‍රී පිටින් පාර යන්නේ. පව් හින්දා නෙමෙයි. ආ ඉඳුල් පොරහක් නාවල හිටන් එවන්නේ නැගණියනි මම කිව්වා. මලයක් වගේ ඇරෙන්නේ ඊට කිව්කුසිය පෙරිතේ වගේ ඉඳගෙන අපි බය වෙනවා කියලා කෑ ගහන්නේ යකින් කියද ඇදලටින් දොරව හැබැත්තා. ඔය කාරණේ මුල් කරගෙන තමයි පැනෙවි. ඔය ප්‍රශ්නේ උඩ විහානේ පව් නිසා පැනෙවුවා නෙමෙයි පිට කාද වැඩි. ඉතින් මේ වගේ අපි දකින්න ඉන්නේ බුදුරන් වහන්සේ ඒ නිසා පින්නවා. යමක් පව් නම් ඒක නොකරන්න. මෙහෙම තියෙන ශික්ෂාව. ඒකේ නිවන් මාර්ගයේ කිසි බාධාවක් නැහැ. මේ අදත් නිවන් දකින්න ඕනේ. ඒ බුදුරජාණන් වහන්සේගේ අනුමැතියම දිනනවා. යම පවුණන් ඒක දුරු කරන්න. ඒක මාර්ගය. ලෝක සම්මතිය ඇවැත් වලට වැටෙන මොනවාද ඇවැත් කියන්නේ? දැන් දුක්කට ආපති කියනවා. කටයුතු කරන්න දුෂ්කරයි කියන එකයි. සමාජයේ වයින්නවා නම් කරදර කරනවා. හිඟි හිංසා කරනවා නම්. ඒ අර ජීවිතය ගෙනියන්න බෑ. ඒකයි ආපත්‍ය වෙන්නේ. ඒක තමයි කියන්නේ. ඒ කියන්නේ ලෝක සම්මතවල හැටි. ඒ පුද්ගලියෝ යමක් ප්‍රතිඵල දැකලා ගත නිගමන නෙමෙයි. මොනවා හරි මේ ලෝකෙදී අහන්න හම් වෙච්ච එක මහා ලොකුර දරා ගන්න ලොකු දෙයක් දන්නවා වගේ. ඒකයි කාරණේ. බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න කාලේදී ඔය කතාව හොඳට පැහැදිලිව පෙන්නන නානා ප්‍රකාර දැන් තියෙනවා. ඔය කතාව දැන් ඔය තහනම් පැනෙවට පස්සේ වික්ෂුන් වහන්සේලා ඉල්ලීමක් කළා. අනේ ස්වාමීනි මිනිසු හවස් වරුවට තමයි මොනවා හරි හදාගෙන මේ අවශ්‍ය දේ කන්නේ පොන්නේ. අනිත් දවස් මොනවා හරි දේ කාලා තමයි උදේට යන්නේ වැඩට මොනවා හරි කරගන්න. ඉතින් හවස ඉඳ දෙන්නේ. බුදුරණන් වහන්සේ දේශනා කරනවා එහෙම ඉඳ දෙන්න බෑ. එහෙනම් උදේ පිට පාත කරගත්තෙ හවස තියා ගන්න බෑ. එහෙම පෙන්නන දෙන තියෙන විනී පිට ගියා පෙන්නලා තියෙනවා. උදේ පිට පාත කරගත්තෙ කියන හවස තියා ගන්න. පිට පාතේ තහනම් කළා. ඒ තහනම් කළේ මොකද? පව් නිසා නෙමෙයි. අර ලෝක සම්මතියේ වෙන මිනිසු ඇති කරගන්නේ වික්ෂිප්තතාවය නිසා. හවුදරන් ප්‍රශ්නයක් නිසා නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් විනය දන්නේ නැති ඒකේ අර්ථය ඒකේ බලපතලකම තේරුම් ගන්නත් බැරි අය. විවිධාකාර අදහස් වල පරාධිකාර පත්නාව වගේ හාමුදුරුවෝ කියන හිතෙනවා. වෙලාවෙන් පස්සේ කැමරා. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් අරිහත් වෙලා පත් වුණාට පස්සේ. දැන් දායකට වෙලාව ගන්නා. භික්ෂුන් වහන්සේ නමක් බුදුරණන් අතින් සංඥාවක් දුන්නා. එන්න එපා කියලා. ඒ සමාධියට ආරක්ෂා කරන බුදුරණන් හතේ අනික නියම විලාසි සාමුක්කාන්තික දේශනා කරන උන්වහන්සේ අරිහත් වෙලා පත් වුණා. දැන් දවල් දෙකයි වෙලා. එදා කාලේ හැටියට. දැන් ගිරහල පූජා කරන්න කිව්වා. ඉන් දානි වැරදි වුණා. දැන් දවල් දෙකෙන් පස්සේ වන්දන මේ බුදුරණන් හතේ ගැනීම කියලා තියෙනවා. දැන් මහරහතන් වහන්සේ තිය අනාගාමි බුදුරණන් විකාල මොජිනේ වැඩ කියලා කියලා අපි දහම් පොතල හදාගන්න. දැන් අරිහත් වෙලා පත් වුණාට පස්සේ දවල් දෙක දෙලෙන් පස්සේ ආහාර ගන්න නැද්ද? ගතපටෝ වෙන එකක් නෙවෙයි. හැබැයි විකාල භෝජන නැහැ තමයි. මොකද? අවිද්‍යාව නිසා හටගන්න කබලින්කාර ආහාරයයි ස්පර්ශ ආහාරයයි විඥාන ආහාරයයි මනෝ සංචේතන ආහාරයයි අංශු මාත්‍රයක්වත් අරිහත් උනහතේ වලදන්නේ නැහැ. පරිවෝ කරන්නේ නැහැ. එතන විකාල භෝජන වැරදුන. නියම විකාල භෝජන ඒකයි. නමුත් දැන් ධර්මයේ අර්ථ ලියනකොට ඒ ලියාපු සිංහල අටුවා කතා මේ පිළදහම නෙමෙයි. ඒව පස්සේ හාමුදුරුගත ආචාර්යවාද. ආචාර්යවාද වලට මේ පිළදහම කියලා අද හදාගෙන තියෙනවා. පරදාගත්තේ දැන් ඕකයි. අපි දකින්න ඕනේ තමන්ටම තේරෙන්න ඕනේ තමන්ට සමාධියේ බාධාවක් එනවා නම් පාපයක් විචිත්තතාවයෙන් හට ගන්නා වූ අසාධාරණය සිද්ධ වුණොත් ඔන්න ඕක පාපය. ඕක වරද. ඒක විචිත්තයි. ඒක තමන්ටම තේරෙන්න ඕනේ. කවුරුවත් මාර්ගයේ කවුරුවත් කියලා දෙන එකක් නෙමෙයි මාර්ගයේ ගුරු මාගෙන් පස්සේ මේ ධර්මයේ ගුරුවරයා කරගන්න. පුද්ගලයෝ නෙමෙයි. ආනන්ද හාමුදුරන්ගේ බුදුරණන් වහන්සේ පිරිනවන් කරාට පස්සේ එක්තරා බවුණෙක් අහනවා. ස්වාමීනි ඔබ වහන්සේලාට ආචාර්යවරයෙක් නැද්ද? බුදුරණන් වහන්සේගෙන් පස්සේ අහවල් භික්ෂුව ප්‍රධානා කියලා පැනෙව්වද කවුරුවා? එහෙම කෙනෙක් අපිට නැහැ. ඔබ වහන්සේලා පනවගත ආචාර්යවරයෙක් ඉන්නවද? එහෙම කෙනෙකුත් නැහැ. එහෙනම් ඔබ වහන්සේලා අනාථයි. ගුරුවරයෙක් නැතුව ජීවත් වෙන ඔබ වහන්සේලා අනාථයි. නෑ බුදු පියාණන් වහන්සේ කෙනෙක් නොවන. ධර්මයක් අපිට දෙන්නේ. ධර්මයේ ගුරු කරගන්න. මේ ධර්මයේ තමාගේ ගුරුවරයා කරගන්න. ධර්මයේ පිළිසරණ කරගෙන ධර්මානුකූලව හිටිය කරගන්න. ඒ නිසා අපි අනාතනේ. අපිට ගුරුවරයා ධර්ම. කල්යාණ මිත්‍ර සම්පත්තිය යගේ. ඒ ධර්මය අහගන්නේ කල්යාණ මිත්‍රයාගේ. හැබැයි ගුරුවරයා කල්යාණ මිත්‍රයා නෙමෙයි ධර්මය. කියා දුන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාට අපෝපස්ථාන කරන්න ඒ ඔක්කොම කරන්න. එය යුතුයකම්. කෘතෝපකාර. ධර්මයේ ගුරු කරගන්න. ධර්මයේ ගුරු කරගත්තේ නැහ කාගේ දහනේ ඉතින් මේක කරන්න දෙපාද කියලා. පොත ගුරුවරයාවත් නැහැ. පරම්පරාවේ ගිනාපේ ගුරුවරයාවත් නැහැ. තමාගේ තමාටම ධර්මානුකූලව වැටුණාම මේක වික්ෂිප්තයි මේක පාපයක් මේක දුස්චරිතයක් කියලා. ඒකත් හරිනේ. ඒක තමයි නියම ක්‍රමයටම පිළිසිදු වෙන්න තියෙන මාර්ගය. මේ ඔක දකින්නේ නැති අය নানা ආකාර අදහස් අරගෙන ඒ දෘෂ්ටිය ඉල්පගත්ත ගැත්තේ ඒ නිසාවත් වික්ෂිප්ත වෙනවා. හරි වැඩි මේ කාලේ නම් ඇවැත්තක් නැතුව ජීවත් වෙන්න බෑ. ඒ නිසා අපිට කොහොමද මේ කාලේ ප්‍රතිඵලයක් ලබා ගන්න? ජීවත් වුණාට අපි අපායයි දන්නේ නැමේ ඇවැත් කියලා කොලයක් කරලා තුන නායකුණාලු ඒරක වතනාගරාජයා වුණාලු අපි කොහේ යයිද කියලා වික්ෂිප්ත වෙලා ඉන්නවා ස්වාමීන් වහන්සේලා සමහර අය. මොකද ඒ කිව්ව විදිහට අපිට ජීවත් වෙන්න බෑ නේ ඇවැත්තක් ගන්න ඕයි. තමා කරන්නේ කාට කියලා? හොය කරන දෙනෙකුත් නැහැ. හොය කරන්නේ ගිහින් බලපුවහමත් කෙරෙන්නේ. අර කුඩා අයවත් කුඩාණු කුඩා අයවත් කියලා සමා කරන දෙනෙකුත් නැහැ. සිද්ධ වෙලා තියෙනවා. දැන් වික්ෂිප්තතාවයක් ඇති කරගන්නවා මනසින්. හරි වැඩි අපිට උනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන මූලධර්මය දැක්කා නම් එහෙම. අංගුත්තර නිකායේ ශ්‍රවණ වර්ගී 411 වෙනි විදිහේ පළවෙනි අංගුත්තරය පළවෙනි භාගය. පැහැදිලිව විග්‍රහ කළා තියෙනවා එතන සූත්‍ර පිටකේ ලස්සන. නම් මේකට බය වෙන්න එපා. මේ මේ ශික්ෂා දුන ධර්ණයෙද මේ ශික්ෂා දුන මේ ශාසනීය දිනක වඳ නැහැ කියලා පෙන්නේ. මොකද හේතුව? මම මේවට සාහන්ජි පනවලා නැහැ. ඇවැත් පනවලා නැහැ. නොපනවන්නේ හේතුව මොකද? මෙහෙම ක්‍රමයක් තියෙන නිසා සුද්ධ වෙන්නේ. විහි අරුද්දා තුන සුද්ධ වෙච්ච ක්‍රමෙම ඉදිරියට සම්මත කළා තියෙනවා. ඥානවන්තයෝ ඒ ක්‍රමෙ තුලින් ගියා සුද්ධ පායට පත් වෙනවා. ඒක අපි දකින්න ඕනේ.
ආන්දා මට ගැටලුවක් තියෙන කොයි පැත්තේ?
එහෙම බුද්ධ කෝලාහලය ගැන පෙන්නනවා. ඔය දැන් සත්විති කෝලාහලේ, කල්ප විනාශ කෝලාහලේ, බුද්ධ කෝලාහලේ. ලෝතරා බුදු පියාණන් වහන්සේ නම ලෝකේ පහළ වෙන්නේ 100ක් අවුරුද්දකට ඉස්සෙල්ලා. මේ ලෞකික ශාස්ත්‍ර විදි තියෙනවා ඒ බඳු උත්තරමේ පහළ වෙන බාට ලකුණු දැනගන්න එකේ ක්‍රම. එනිසා 100ක් අවුරුද්දක පටන්ගෙන බුදුරේ ලෝකේ පහළ වෙන ආසන්න කාලය කියන මේ අදහසක් ලෝකේ ප්‍රචාරය වෙනවා. මෙන්න මේ වෙලාවේ විවිධාකාර අදහස් ඇති අය. ඒ බුදුන් මම තමයි කියලා එක එක මාන්නාකාර ලෝකයා තම තමන්ගේ මත ප්‍රකාශ කරමින් විවිධාකාර දෘෂ්ටි ඇති කරනවා. මේ නිසා ඇති වෙන විශාල නිකන් මිනිස්සුන් විසිද්ධතාවින් යුතුවන මහා කැළඹිල්ල. මෙන්න මේකට කියනවා බුද්ධ කෝලාහලය. සක්විති රජ කෙනෙක් ලෝකේ පහළ වෙන්න කිට්ටු. මේ කාලේ සක්විති රජ කෙනෙක් පහළ වෙන්න හේතු තියනවා කියලා ලෞකික සාහිත්‍ය ක්‍රමවලින් ලෝකේ විද්‍යාමාන වෙනවා එමුදු කරු. ඒ විලාසේ එක එක බුද්ධිලෝ ඒ සක්විති රජුරෝ මම තමයි කියලා එක එක රජවරු ඇමතිවරු සක්විති රජ වෙන්න හිතාගෙන හේතු නැති අය. ඒ වගේ විවිධාකාර කෝලාහල ඇති කරනවා. ඔරිණ සක්විති කෝලාහල. කල්ප විනාශයක් වෙන්නේ සිද්ධ වෙන කාලේ වුණ වෙන්නේ කියලා. මෙන්න මේ කාලේ කල්ප විනාශයක් වෙන්න ආසන්න නැහැ කියලා වචන යනවා. ඒ විලාසේ කල්ප විනාශයක් වෙන බයලා මිනිසු මේ ක්‍රිස්තුත්ව සාභයන්ටපත් වෙලා අවිතිලවන මහා ආందోళනයක් ඇති කර ගන්නවා. ඒ දින කල්ප විනාශ කෝලාහල. ඉතින් ලෞත්‍රා බුදුරයන් වහන්සේලාටයි ඒක තියෙන්නේ. සක්විති රජකරුන්ටයි සක්විති කෝලාහල. කල්ප විනාශය සිද්ධ වෙනකොටයි කල්ප විනාශ කෝලාහල. ඒ කියන්නේ ලෝකේ මේ විදිහට ඉඟවිලා ගිහිල්ලා අවුරුදු 10ට ආවිස වැහැලා මුළු ලෝකෙම විශාල මුර්ග සංවර්ධාවක් කියන තත්වයෙන් ඇති වෙන විනාශයක් ඇති වෙලා යන කාලයක් එනවා. ඔය අන්තක්කල්පයෙන් අන්තක්කල්පයේ සිද්ධ වෙන එක. මෙන්න මේ කල්පයේ විනාශ වීමේ සිද්ධ වෙන කෝලාහලය කියනවා කල්ප කල්ප විනාශය. ලෝක විනාශය කියන්නේ මහා එක. ඒ කියන්නේ විසියත් අකල්පයක් කියන පස්සේ ලෝක විනාශ වෙන්නේ. ඒකේ තරමයි කෝලාහලයක් ඇති වෙන්නේ. මේ ඔය ආකාරයෙන් කෝලාහල ඇති වීම ගැන නවික ආකාරයෙන් ඒක සාහිත්‍ය කතාවලින් හුඟක් පොතල ඔකට විග්‍රහ කරලා පෙන්නනවා.
දැන් බුදුවර ලෝකේ ඉන්නවා
නැ බුදුවරු කියන වචනේදීත් මෙහෙම තියෙනවා ලෝතුරා බුද්ධ, පත්‍යේක බුද්ධ, ශ්‍රාවක බුද්ධ, සුත බුද්ධ. බුද්ධ කියන වචනේ පෙන්නන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරා නම් යම් කෙනෙක් ඒ අනුසාරයෙන් බුද්ධ කියනවා. එතනින් ලෝතුරා බුද්ධ කියන්නේ අර අසාධාරණ මහා ඥාන ඇති තුන් ලෝකාග්‍ර වූ බුදු පියාණන් වහන්සේ. ඒක ලෝතුරා බුද්ධ. ඒ ලෝතුරා බුදුවරු ලෝකෙ හැම හිතුවම අතේ පහළ වෙන්නේ නැහැ. ඒ බුදුවරු පහළ වෙන්නේ දැන් මේ කල්පේට පස් දිනේ පහළ වෙන බව පෙන්නන්නේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙන තමයි ලෝතුරා බුද්ධ පහළ වෙන්නේ. පත්‍යේක බුද්ධ කෙනෙක් පහළ වෙන්නේ අබුද්ධෝත්පාද කාලේ. ඒත් බුදුවරු. හැබැයි අර කියන මහා ඥාන ඇති බුදුවරු නෙමෙයි. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා තියෙනවා අරිහත්ත්වයට පත් වෙලා තියෙනවා. ශ්‍රාවක බුද්ධ කියන්නේ සෝතාපන්න ඵලයේ පටන් ගෙන ඒ මට්ටමේ අරිහත්ත්වයට පත් වෙන එක. ශ්‍රාවකත්වයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ශ්‍රාවක බුද්ධ. ශ්‍රාවක බුද්ධ මේ කාලේ ඉන්න පුළුවන් අවතාර. ඒක නෑ කියන්න බෑ. සුත බුද්ධ කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුමාන ඥානීය හිතවැඩු. තේරුම් ගත විග්‍රහ කරන්න පුළුවන් නුවණක් ඇති. ඒ මට්ටමේ දැනුම තියෙන හැටි කියන සුද්ධ බුද්ධ. එහෙමයි මේ කාලේ ඉන්නවා. ලෝතර බුද්ධ පහළ වෙන්නේ කල්පයකට සමහර බුද්ධ ශූන්‍යයි. කල්පයකටවත් නැති අය. දැන් මේ කල්පෙට කපුසඳ ගෝනාගම කාශ්‍යප ගෞතම මෛත්‍රී කියලා බුදුරු පස් දිනේ ගැන සදායි නන්න ලෝතර බුද්ධ කාලේ. එයි මේ දැන් මේ තියෙන්නේ ගෞතම බුද්ධ කාලේ. බෞද්ධ බුද්ධ ශාසනය. උන්වහන්සේ පින්වම් පැවර පස්සේ නැවතත් ඒ ලෝතර බුද්ධ වරේ දකින්න ඕනා. මෛත්‍රී බෝසතාණන් වහන්සේ කවරහේ බුදුන් දාර දකින්න ඕන. එතකන් බුද්ධ ලෝතර බුද්ධ පහළ වෙන්නේ නැහැ. පත්‍යේක බුද්ධ පහළ වෙනා අබුද්ධෝත්පාද කාලයක පහේ බුදුරු. ඒක තේරුම් ගන්න මුණියෙක්වත් මේ ලෝකේ නැහැ ඒ කාලේ. බුදු වරේද කියලාවත් දැනගන්න පුළුවන් කමක් නැහැ. උන්වහන්සේට කියා දෙන්න පුළුවන් කමක් නැහැ. මොකද දේශනා ප්‍රතිහාරයක් නැති නිසා. නමුත් ඒ කාලේ පත්‍යේක බුද්ධ වෙලා ඉන්නවා. ශ්‍රාවක බුද්ධ කියන එක මේ බුද්ධ ශාසනයේ තියෙන එකම වැඩේ. ඒ දැන ශ්‍රාවකයන් වහන්සේලා. මාර්ගඵලලාභී පින්නත් පිළිස ශ්‍රාවක බුද්ධ. සුද බුද්ධ කියන්නේ ධර්මය අවබෝධ කරගෙන ධර්ම දේශනා කිරීමේ හැකියාවක් තියෙන. චතුරාර්ය සත්‍ය ගැන විග්‍රහ කරන්න, විස්තර කරන්න, පණවන්න හැකියාවක් තියෙන දැනීමක් ඇති අය සුද බුද්ධ. දැන් ශ්‍රාවක බුද්ධ සහ සුද බුද්ධ මේ කාලේ ඉන්න පුළුවන්. ඉන්න පුළුවන් නෙවෙයි. නැත්නම් මේ ධර්මය පවතින්නේ නැහැ විස්තර කරන්න. පවතින්නේ එහෙයි.
දරවන්ලායි මම මේ පිටිදෝ සිරමහාලව ගැහුවා.
ඔව්.
එයා කියනවා මේ විශ්වය යම් තාක්කල් තියෙනවා ඒ තාක්කල් ධර්මයේ තියෙනවා. ධර්මයේ යම් තාක්කල් ඒක ඒ තාක්කල් විශ්වයේ තියෙනවා.
ඔව්.
නේද බුදුන් ලෝකේ ඉන්නයි කියන
එක. දැන් මෙහෙම තියෙනවා. අනන්ත අනන්තා පරිමාණ සක්වල බුදුරෙක් මේ කාලේ නැහැ කියන්න බැහැ. හැබැයි දසදහසක් සක්වලින් මිහාට මේ ඉන්න සත්වයේ මේ දිවසක් පහළ වුණා. බ්‍රහ්මයේ කියලා ඉද්දි බල ලැබුවා බ්‍රහ්ම විද්‍ය පහළ වුණා. සැරිසරන්න පුළුවන් කරකෙන්න පුළුවන් දසදහසක් සක්වල තුල පමණයි. මේ වගේ දසදහසක් සක්වල පොඩි තව තවත් විශ්වයේ ඈත තියෙනවා. තව තවත් ඈතර තියෙනවා. අනන්ත ආකාශي තව තවත් ඈතර තියෙනවා. හැබැයි ඒවට යන්න බැහැ. ඒවට ඉන්න මෙහි ඉන්න බැහැ. ඒ මේ යාමේ ශක්තිය ගමනාගමන ශක්තියක් නැහැ. පුද්ගලයේ තියෙන ඉද්දි බලයේද. ඒ නිසා ඒ දසදහසක් සක්වල එක පොඩිය. මේ දසදහසක් සක්වල පොඩියේ බුදුවරු පහළ වෙනවා නම් එක දසදහසක් සක්වලක එක බුදුවරයන් වහන්සේ නමයි. දෙන්නේ පහළ වෙන්නේ නැහැ. ඒක න්‍යාය බුද්ධ න්‍යායද? ඒක න්‍යාය ධර්මයක්. දසදහසක් සක්වලට අයිති වෙන බුද්ධක් ශේත්‍රයක් තියෙනවා. ඒ බුද්ධක් ශේත්‍රය තුල බුදුවරු දෙන්නේ පහළ වෙන්නේ. ලෝතර බුදුවරු. තවත් බුද්ධක් ශේත්‍රයක් තියෙන්න පුළුවන්. අනන්ත බුද්ධක් ශේත්‍රය තව තියෙනවා. නමුත් ඒව අපිට අරමුණු කරන්නවත්, ගෝචර කරන්නවත් පුළුවන් කමක් නැහැ. කොහෙද ඉන්නේ කියලා. අනන්ත විශ්වයේ අනන්ත බුදුවරු තවත් ඉන්න පුළුවන්. මේ කාලෙත් ඉන්න පුළුවන්. හැබැයි ඒ කියන්නේ අපිට ගෝචර කරන්න පුළුවන් තැනකවත් සී කරන්න පුළුවන් මාත්‍රයකවත් තියෙන තැනක නෙමෙයි. ඉතින් අපිට ප්‍රයෝජනයක් ගන්න බැහැ. ඒ වගේ එක එක සක්වල පොඩි එකට එක එක බුදුරියක් පහළ වුණා නම් ඒ සක්වල ඒ අතර තව එකෙනි පහළ වෙන්නේ නැහැ. එහෙම ක්‍රමයක් තියෙනවා. ඒකයි.
දැන් ඔය බුදු කෙනෙක් ලෝකේ පහළෙන් ඉස්සෙල්ලා පස්සෙන් වින් බලනවා.
ඔව්.
කාලේ දීපේ දේශේ කුලේ මව.
ඔව්.
මෙහෙම බලපු බෝසත්වරයා බුද්ධත්වය ලබා ගත්තට පස්සේ
ඔව්.
දේශනා කරනවා නජත්‍යා වසලෝ හෝති නජත්‍යා හෝති බ්‍රාහ්මණ.
ඔව්.
කම්මනා වසලෝ හෝති කම්මනා හෝති බ්‍රාහ්මණ.
ඔව්.
උදාහර බුද්ධත්වයේ ලබන්නට හොඳ කුලයක්
බලනවා.
බලලා ඉවරලා ඇයි ආවේ කියලා දේශනා
කරනවා. බොහොම හොඳයි ඒ ප්‍රශ්නේ හරි වැදගත් දෙයක්. දැන් අපි මෙන්න මෙහෙම දෙයක් දකිනවා. අපි මේ ධර්මයේ දේශනා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මූලික වශයෙන් අවිද්‍යාව සහගතව ඉන්න නමුත් හේතු වාසනා ඇති ලෝකයක. ලෝකයා අවිද්‍යාව සහගතයි මුලින්. සමහරවිට මේ හේතු වාසනා ඇති අය බුදුරන් වහන්සේගේ බණහඬයි බුදුරන් වහන්සේට බැන බැන. පුළුවන් නම් මගේ උත්තර දීපන්. දැන් ආලෝකයක් හැකියි මගේ පන්නේට උත්තර දෙන්නේ කකුල් දෙක ගැල්ලා ගහනවා ගන්නේ මිහා පැත්තට. පපුව බලනවා. දැන් අවිද්‍යාවෙන් කොච්චර වෙහිච්ච මානසිකත්වයක් තිබුණාද මේ හේතු වාසනා ඇති පුද්ගලයාට. ධර්ම දේශනා අවසානයේදී චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ හේතු වාසනාව තිබිච්ච පුද්ගලයාගේ. ඊට පොඩ්ඩක දිහා මානසිකත්වයේ තිබුණේ toy જાති එක. ලෝතර බුදුරන් වහන්සේට බැන වදින මානසිකත්වය. දැන් මෙන්න මේ වගේ බුදුරන් වහන්සේ ලෝකේ පහළ වුණේ අවිද්‍යාවෙන් තොර වූ අය ගලවන්න නෙමෙයි අවිද්‍යාවේ වැහිලා ඉන්න හේතු සාධක ඇති අය ගලවන්න. එන අවිද්‍යාව සහගත ලෝකයාගේ තියෙන නිගමන කරන ක්‍රමයක්. මොකද්ද? කුල බෙදී කියන එක අවිද්‍යාව සහගත බුද්ධිලයාගේ අවිද්‍යාවෙන් නිකන් කරන එක නිගමනය. එයා කැමති නැහැ අඩු කුලයේ කෙනෙක්ගෙන් පදයක් වචනයක් අහන්න. ගරු කරන්න. ඒතර බුදුරජාන් වහන්සේ බෝධිසත්ව අවස්ථාවේදී බැලුවේ සම්‍යක් ප්‍රයෝගයක් එතන ඉදුවේ ඊට පස්සේ කුලයේ හොයන්නේ. කුල බෙදියක් නිසා නෙමෙයි. දැන් අපි හිතමු යම් කිසි බුද්ධිලයක් මෙහෙම දිනවා. මට නම් මොන ඇඳුමත් ඒකයි. ගමනක් යන්න. මට ඔබේ ප්‍රශ්නයක් නෑ. ඊට අපි ගෙදර ඉන්න කට්ටියට ලැජ්ජයි. ඒගොල්ලෝ නේ යහගහන්නේ මේ ඇඳුමක් මෙහෙම ඇඳලා යන්න අපිත් ඒකලා එන්නේ පාටටත් ලැජ්ජයි කිය. මං අනික් අය ගින්ද මේ ඇඳගෙන යන්නේ. දැන් එයා ඇඳුම ඇඳත් එයාම කියනවා. ඇඳ මේ මිනිස්සු වයින්ද බෑ කියලා. කාරණේ ඇත්ත. ඒනට යා අතුරු වෙන පරිසරයේ ඇයි මයින්නයි. දැන් අපිට ඉඳ වෙලා තියෙන්නේ ඒගොල්ලෝ අතර වෙනවා. අපිට සිද්ධ වෙනන්නේ අපි මේක කොච්චර යථාර්ථයේ දැනගත්තා. ඒ සම්මතිය තුල ඒ ආකාරයෙන්. අන්න ඒ වගේ දේවල් කොතන තියෙනවා. දැන් ඊට අවශ්‍ය කාලයේ, දේශයේ, දීපයේ, කුලයේ, මෞඛිනකේ සම්මත පැත්ත ඔය යන. ඔය ටික බැලුවෙත් ඔය හේතුවක් උදේ. මොකද ඒකින් අවිද්‍යාව සහගත ලෝකයා රජ කුලයේ කෙනෙක්ගෙන් බ්‍රාහ්මණ කුලයේ කෙනෙක්ගෙන් ඇරෙන්නේ. ශුද්‍ර වෛශ්‍ය කෙනෙක් ගොලෝල කෙනෙක් කියන කතාව අහන්න කැමති නෑ. කොච්චර ඇත්ත කිව්වත් පිළිගන්න කැමති නෑ. මේ hina ඒ නිසා ලෝකයාට පිළිගන්න නම් ඊට අවශ්‍ය සම්මයා ප්‍රයෝගයෙන් එදෙන්නපත් වෙලා ඊට පස්සේ කියා දෙන්න ඕනේ. ඒ කියන්නේ සත්‍යය. දැන් කුලහීනේ කිව්වනම් එහෙම කුලබීරියේ වැඩක් නෑ කියලා. ඌ හීනයනේ. ඒ හින්දා ඌ ඒ පැතලා දිනවා. ඔහොම කියනවා.
දැන් බුදුහාර වල සමාජයේ තත්ත්වය.
අන්න ඒකයි. එතන කුලයෙන් ඉහළ තැනක ඉන්න කෙනා කිව්වොත් එහෙම කුල ගණන් ගන්න එපා කියලා. ඒ කියන කෙනා කවුද? එයා ඉහළම කුලේ සම්මත කෙනෙක්. එයායි කියන්නේ මේ කුල ගණන් ගන්න එපා කියලා. ඒක පිළිගන්න හේතු තියෙනවා. මොකද එයා කිරිම ලාභය බලාගෙනවත් නැහැ. එයාට මේ පාරක් වැදිනවා කතා කරනව නෙමෙයි. අනේ මිනිහා ක්‍රමක්‍රමී නැඹුරු වෙන්නේ ඒ ක්‍රමෙට. එහෙනම් ඊට ගැලපෙන්නේ. එහෙනම් දේශයක් අවතිය. දැන් අපි නමකෝ මෙහෙම දෙයක්. යම් කිසි කුණු ගොඩක් තියෙනවා. තැනින් තැන තෙත් වෙලා. හමාර තැන වේලිලා. දැන් අපිට ඕනේ මේ කුණු ගොඩට කිඳර තියන්න. අපි පොල්ලතු කැල්ල පත්තු කරගෙන අර තෙත් වෙලා කියන තැනට ඉතලා ගිනි තියන්න හදනවා. පුළුවන් ද කරන්නේ? කරන්න බෑ. අර එක පැත්තක එක ප්‍රදේශයක වේලිලා තියෙනවා. අපි ඕකර ගිනි තියන්න බලන. වෙයිද? ඒකර ගිනි තියෙබ්බ හැකි. ඒ ගිනි සර නැగిලා වට පස්සේ පුරාගෙන නැගෙනකොට අර තෙත මැඩපවත්තගේ මේ පැත්තත් එක පුච්චගෙන යනවා. ඒතර ඒ පොල්ලත්ෙන් ඒ ටික කරන්න බැරි වුණා. අර පිදුරු ගොඩක තෙත තියෙන තැන පුච්චන්නේ පොල්ලත්ෙන් බෑ. හැබැයි අර වේලිලා තියෙන පිදුරු ටික ගින්දර දිබහ නැගින මහගින්නේ. අර තෙත සංසිඳුවගෙන මේ පැත්තත් පුච්චගෙන යන්න ඇති. ලැබු ගින්නක් හට ගන්නවා. අමු ගස් වලට ගින්දර තියන්න බෑ. ওই අතර වැහලා තියෙන වේලිජ කුණුහඩු වල ගින්දර මහගින්න හට ගත්තාම අමු ගසුත් එක පුච්චගෙන යනවා. මෙන්න මේ වගේ දේශයක් අවශ්‍යයි ඊට ගැළපෙන පටන් ගන්නවා. එතනින් ආරම්භලා ගියේක ලැබුගින්න නැගුණා වගේ නැගුණාම අර සාමාන්‍ය විද්‍යා දෘෂ්ටික විදිහට පිළිගන්නේ නැති කෙනාට පිළිගන්න හේතු වෙන සාධකයේ දිලා. ඒකට නැඹුරු වෙනවා. ඒක තමයි මූල ආරම්භයේ සූසු දෙනක් ඕනේ. ඒ හේතුවෙන් දේශයක් ගත්තා මිසක්. ඒ වෙන එකක් නෙමෙයි ගත්තේ. ඒකට හේතු කාරක වෙනවා. දීපේ. ඉනි ඒක එක පැත්තක්. ඒකද එක එක විදිහේ ඒ දීපේ උපදින්නේ ඒ ගති ලක්ෂණ තියෙනවා. මේ යම් කිසි දීපේක ප්‍රඥාවන්තියට ගැළපෙන එකක් තියෙනවා. මම නිකන් හටගත්තේ වා නෙමෙයි. හේතු බල ධර්මානුව අනුකූල හදගත්තේ. අර හරියට ගඟ ගලනකොට වැල් හදගත්තා වගේ. කළු වැල් එක තීරුවක, කීන් වැල් ඊළඟ තීරුවේ, බොරළු වැල් ඊළඟ තීරුවේ, පදකල් ලොකු කල් ඊළඟ තීරුවේ යම් කිසි ධර්මානුකූලව පිළිහිටනවා වගේ මේ විශ්වයේ දීප පිළිහිලා තියෙනවා. පුදුලයාගේ මනස යම් තාක් දීප්තිමත්ද? ඒ දීප්තියේ තියෙන අඩුවැඩි කාවීට අනුකූල කරලා තමයි හැම දීපියක්ම පිළිහිලා තියෙන්නේ. ඉතින් එක එක දීපෙන් දීපේ මිනිසුන්ගේ මානසිකත්වය වෙනවා. අනු උසස්ම දීපියක් හැවත් ආලෝකමත් මානසිකත්වයක් තියෙන අය ඉන්නේ යම් දීපයකද? ඒක තමයි මධ්‍ය දේශයේ. අන්නේක තමයි මහා නැනවත් මිනිසු ඉන්නේ. ඉබඳු දීපියක් අවශ්‍යයි ඉස්සෙල්ලා මේ දහම් ප්‍රචාරය කරන්න. මේ කුලේ අර විදිහට කුල බලපෑම තියෙනවා. මව් යම් කිසි පුද්ගලයෙකුගේ මාතෘත්වයේ බව ලෝකයා ඉදත් පිළිගත්තා. පිළිගත හැකි මව්පිය පාර්ශවයක් අරගත්තා. මව්පිය පාර්ශවයෙන් පිළිගන්න පුළුවන් කෙනෙක් තමයි බවුනේ කියලා තෝරාගත්තේ තමයි බවුණු මතේ. සාමාන්‍ය කෙනෙකුට ඒ තැනවත් දුන්නේ නැහැ. දෙපාර්ශවයේම හත්මුතු පරම්පරාවක සුද්ධතාවයක් වුණා කියලා මව්පිය පාර්ශවය කියලා ඒගොල්ලන්ගේ මතයක් තිබුණා. නැහැ ඒ නිසා ඒ මතිනු තියෙන සුද්ධුුණේ නැහැ නා. අසුද්ධ බමුණිගේ પરම්පරාව අසුද්ධයි කියලා. එයා පිළිගන්නේ නැහැ. එයා ඔය කියන කාරණා හැම එකකින්ම පිළිගන්න දෙන ගන්න උනේ ලෝකයා මුලින්ම නැඹුරු කරගන්න පසුතලය අවශ්‍ය නිසා. පසුතලයෙන් නැඹුරු කරගෙන යථාධර්මයේ දෙනකොට පෙන්නවා. ඔය එක කිව හරියක් ඇතිවන්නේ. හරිය දින මෙන්න මේ ධර්මයේ මෙතුණි යථාභූතය ලබන්නේ. පිළිගන්න කිය බුද්ධලෝ ඉතින් ඉදත් බමුණෝ කතා කරනකොට. ඒ කාලෙත් ඔය කතා කිව්වා. පොක්කර සාතිය බ්‍රාහ්මණයාට කියන අනික් අය ඇයි ඔබ යන්නේ අපිත් ගුරුවරයා. ඔබ මේක පළවෙනියා. අනික අය ඔබලාට নমস্কার කරගෙන ඉනවා. ඔබ යන්නේ මොකටද මේ බෞද්ධ ගෞතම හම්බෙන්න? ඔබ කුලියේ මෙහෙම දැනගෙන. ඔබේ දේහ විලාසය මෙහෙමයි. මේ විදිහට කියනකොට පොක්කරසාදි බ්‍රාහ්මණ කියනවා. මම යම් කුලියක ඇද්නම් ඔය බෞද්ධ ගෞතම රජ කුලිය. ඒතර ඒ වගේම සූර්ය වංශී. ඉහෙළම වංශී ඉන්නේ. එහෙනම් මං ඉන්නහසිරා ගියාද? කුලියෙන් බාධකයක් වෙන්නේ නැහැ. කුල හිණී කියලා මම කියන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ එකින් එක විග්‍රහ කරලා බලනවා. උන්වහන්සේගේ දේහ ලක්ෂණත් මෙහෙමයි. උන්වහන්සේගේ වේදනීමත් මෙහෙමයි. ඒක උන්වහන්සේට මම ගියා කියලා කිසිම අඩුපාඩුවක් එන්න බෑනේ. හේතු වෙන්නවා. ඊට පස්සේ ඒ නිසාම අනුමත වුණා. තොකර සති බ්‍රාහ්මණයට බුදුරන් වහන්සේලාට ගිහිලා පිරිසත් එක්කලා ගිහිලා බොහොම ගෞරවයෙන් ඉඳගෙන බණහන්න පුළුවන්කම ලැබුණා. ඉතින් මොකද බවුණෝ ඒ වගේ විලාසය කැමති වුණේ නෑ. උන්වහන්සේගේ තියෙන ස්වභාවය වල ලදරුයි. අපි මහලු බමුණු, මහලු බමුණේ කවදා ලදරු බමුණේ ළඟ ඉඳගෙන සිටක් නැහැ. ඒක අපේ ධර්ම බමුණු ධර්මයටත් විරුද්ධයි. මෙහෙම කතා තමයි කිව්වේ. එකින් එකට හේතු බෙදලා තමයි හැකියාවක් තිබුණා. උන්වහන්සේ එවිට හිටපු නිසා. උන්වහන්සේ අර කියනවා අර ගුරුපත කුල, හැඩොල් කුල වැනි දෙයක ඉතිලා ගියා නම් එහෙම. කිසි දවසක හම් වෙන්නේ නැහැ. ඔය මේ සම්මතිය කලාගෙන උන්වහන්සේගෙන් බලහන්. ආර්ය ජයන
මහාවීර
නිගණ්ඨනාථ පුත්‍රයා
එක්කෙනා එයා මතයක් ඉදිරිපත් කරන ආත්මයේ සදාකාරික ආත්මයක් තියෙනවා.
ඔව් ඔව්.
දැන් බුදුහාඳුරෝ ආත්මයක් තියෙනවා කියනවද නැහැ කියනවද?
දැන් ඇත නැත කියන දෙකම බුදුරයන් වහන්සේ ලෝකේ යථාර්ථය දකින්න නැති එක හැටියට පෙන්නනවා. මොකද හේතුව? ඒ ලෝකයා ආත්මයක් ඇත කියන එකෙන් වැටලා තියෙන සාසප දෘෂ්ටියද? නැත කියන එකෙන් උච්ඡේද දෘෂ්ටියද? ওই නිහා தත්වයක් සාමාන්‍ය ලෝකයට නැති නිසා ආත්මයක් ඇත නැත කියන එකෙන් බුදුරයන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගත්තේ නේද? ඒක හේතු වශයෙන්ම පෙන්නනවා. ඇත කිව්වොත් දැන් වච්චකොත පරිබ්‍රාජික මුල් කරගෙනමයි පෙන්නේ. ආත්මයක් ඇද්ද කියනකොට බුදුරණන් වහන්සේ ඒකට උත්තර දුන්නේ නැතුවම ආනන්ද හාමුදුරහන ඇයි එහෙම කිව්වේ නැත්තේ? මේ පිළිපිනියෙන් ගමන ගැන විග්‍රහ කළේ නැත්තේ. මම ආත්මයක් ඇත කිව්වනම් වච්චකොත පරිබ්‍රාජික එයාගේ දත්තය අරගෙන මිත්‍යා දෘෂ්ටියට ගන්නවා, සාස්ත්‍ර දෘෂ්ටියට වැදෙනවා. මමත් සාස්ත්‍ර දෘෂ්ටිය අනුමත කරලා තියෙනවා. නැත කිව්වොත් එහෙම පෙර ආත්මයක් තිබුණා දැන් නැහැ කියලා, දැන් නැහැ කියලා. ආත්ම ඉවර කළා කියලා. ඒ නිසා ඇත නැත කියන දෙකෙන් උත්තර දුන්නොත් දත්තයන් නැති ලෝකයා ඔය දෘෂ්ටි දෙකට වැටෙනවා. ඒ නිසා ඒකෙන් උත්තර දෙන්නේ නැහැ. ඒ නිසා අන්තිමට අන්තිමට බුදුරණන් වහන්සේ වච්චගොත පරිබ්‍රාජි කරමු. ආත්මයක් ඇද්ද නැද්ද කියනකොට. ඔය ප්‍රශ්නේ ගැන ඇති වෙනවා වච්චගොත පරිබ්‍රාජික එයාගේ මේ පිළිස අතරේ. එක්තරා සාකච්ඡාවක්. මොකද ඒ බමුණන්ගේ තිබුණා ධර්ම දේශනා ශාලා. ඒවැයි වගේ කෙනාගේ මත ප්‍රකාශ කරලා ඔය ගැන තර්ක වාද කිරීම ඔවා තිබුණා. ඒක අවස්ථාවක බුදුරජාන් වහන්සේ වඩින්න ඉස්සෙල්ලා ඊළඟ ඊට ඉස්සෙල්ලා දවසේ ඒ බමුණු පිරිස එකතු වෙලා සාකච්ඡාවක් කළා ආත්මය ගැන. ඒගොල්ලෝ කිව්වා ආත්මයක් තියෙනවා. ඒ මොනවද? ඕලාරික රාජකාය ආත්මේ, රූපී මනෝමය ආත්මේ, අරූපී සංඥාමය ආත්මේ කියලා ආත්ම තුනක් තියෙනවා. මේ ආත්මේ තුන් ආකාරයක්. එහෙම කියලා විග්‍රහ කළා. නමුත් මේ විග්‍රහ කරපු ආකාරය ඒගොල්ලෝ අතර අවුලක් නිසා විහඳුමක් ගන්න බැරි වුණා. ඒ වෙලාවේ වච්චකොත පරිබ්‍රාජික අදහසක් ආවා. මේ වෙලාවට මේ පිළිබඳව හොඳ මනා දැනුමක් ඇති බවත් ගෞතමයන් වහන්සේ කියනවා. ওই ප්‍රශ්නෙට හොඳ උත්තරයක් ගන්න තිබුණා. මේව අදහසක් ඇතිගෙන ඉතින් එදා ඉතින් ඒ ලාසි ගෙවිලා ගියා. ඊට පස්සේ තවද බුදුරණන් වහන්සේ වැඩියා වච්චගොත පරිබ්‍රාජිකේ ආශ්‍රමයට. වැඩියාගෙන ස්වාමීන් වහන්සේ එන්න තිබුණේ අද නෙවෙයි ඊයේ. මේ හරි වැදගත් දෙයක් තිබුණා. ඔක්කොම එකලා මේ ආත්මය ගැන සංකල්පයක් ඇති කරගෙන මේ ගැන විග්‍රහ කරලා විහෙදුමකට වහින්න බැරුව වික්ෂිප්තවම යන්න ගියා. මට කල්පනා වුණා ඔබ වහන්සේ එදා හිටියා නා. ඊයේ හිටියා නා. මේ ප්‍රශ්න හොද පිළිතුරක් ගන්න තිබුණානේ. එහෙම කියලා කිව්වා. ඉතින් ස්වාමීන් වහන්සේ ඉතින් මෙච්ච ප්‍රශ්නේ මෙන්න මේකයි. මේ ආත්මේ තුන් ආකාරයකින් එයයි විග්‍රහ කරනවා. ඕලාරික කර්ජකාය ආත්මේ, රූපී මනෝමය ආත්මේ, අරූපී සංඥාමය ආත්මේ කියලා. ඉතින් මේකෙන් කෝකද ආත්මේ? ඊයවන උපහාසෙ ඊම මට දැනගන්න තිබුණා. මේකෙන් ආත්මේ කෝකද? එතකොට බුදුරණන් වහන්සේගෙන් අහනවා. බුදුරණන් වහන්සේ අහනවා වච්චගොත්ත ඔබ මේ ඕලාරික කර්ජකාය ආත්මය කියලා මොකද්ද පනවන්නේ? ඒ පිළිස මොකද්ද පනවන්නේ? ස්වාමීන් මේ මස්ලේ සහිත ගණී භවන කයක් ඇති මේ ශාරීරිය ආත්ම කොට සලකලා මේකට ඕලාරික කර්ජකාය ආත්මය කියලා කියනවා කියන එකයි අපි පනිනු. ඒක ඒ පිළිස පනවන්නේ හිමයි. අපි ඒ පිළිස පනවන්නේ හිමයි.
ඒ කියන්නේ රූප වේදනා සංඥා
නෑ ඒ දිගේ නෙමෙයි. කේස් ලොග් නියදා සම්මස්නාර ඇට ඇට මිදුළු ආදී වශයෙන් තියෙන්නේ දෙතිස් ගුණම කොටාසි හිතන මේ කය. ඕලාරික කර්ජකාය කි මේකයි. ආත්මය කියන්නේ මේකයි. එක පැනවීම. ඉතින් බුදුරජාන් වහන්සේ අහනවා. එක රැයක්, එක අඩ රැයක්, එක දවාලක්, එක අඩ දවාලක්. ඒකාකාරව තමන් කැමතිසේ පවත්වන්න පුළුවන් ඕලාරික කර්ජකයක් ඔබ දැකලා තියෙනවා. ස්වාමිනේ එහෙම එකක් නා පනවන්න බැහැ. එක රැයක්, එක අඩ රැයක්, එක දවාලක්, එක අඩ දවාලක් තමන් කැමතිසේ පනවන්න ඒකාකාර තමන්ට ඕන හැටියට පවත්වා ගන්න බැරි මේ කය අල්ලගෙන ඉතින් ආත්මය පනවන්නේ කොතෙන්ද? නේද දැන් තමන්ට තේරෙන්නේ නැද්ද? මේක ආත්මය පනවන්නේ කොයි කැලේද? ස්වාමීනි ඒක ඇත්ත මටත් වැටහෙනවා. ඒක එහෙමයි. ඒක ආත්මයක් කියලා පිළිගන්නේ නැහැ හේතුව. ස්වාමීනි රූපී මනෝමය ආත්මී. ඒ කියන්නේ මොකද්ද පෙන්වන්නේ? මේ මස්ලියේ කය ඇසුරු කරගෙන ඉන්නයි මේකෙන් එහා ධානලාභීව. මනෝමය කයකින් සියලු අංගපසංගින් යුත්වන්නා වූ මනෝමය කයක් මවාගෙන මාලේ මේකෙන් පිට වෙලා එහෙම ඉදරි හරනවා. යන්න එන්න පුළුවන් එහෙම කයක් ගැන කියවෙනවා. අන්න ඒක ආත්මය කියලා පනවනවා. බුදුරණන් වහන්සේ ඒකෙදි තහනවා. එක රැයක්, එක අඩ රැයක්, එක දවාලක්, එක අඩ දවාලක් තමන් කැමතිව පවත්වා ගන්න පුළුවන්. තමන්ට ඕන හැටියට පවතින. ඒ බඳු රූපී මනෝමය කයක් ඔබ දන්නවද අනුමත කරන්න පුළුවන්. ස්වාමීනි එහෙම එකක් නැද්ද? එහෙනම් ඒ තුල ආත්මය පනවන්න පුළුවන්. ඒත් බෑ කි. තනි අරූපී සංඥාමය ආත්මය. ඒකෙන් මොකද පනවන්නේ? ස්වාමීනි මේ අපිට අපි දෙයක් දැක්කහම වැටහෙන සංඥාවක් ඇතනවා. මෙන්න මේ සංඥාව අරූපී. ඒ සංඥාව තියෙනවා. පනසර දැනෙනවා. මෙන්න මේ සංඥාව ආත්මකට පනවනවා. මොහොතක් එකාකාර පවතින සංඥාවක් ඔබට අත්දකින්න තියෙනවා. ඔබට එක එක වෙලාවට ඉන්න සංඥා අතරින් විවිධත්වයටපත් වෙන්නේ නැත්. දිවිච සංඥාවට මොකද වෙන්නේ? තියෙනවද කැමති? යම් සංඥාවක ඔබ ඉන්න කැමති නම් ඔබට ඒ සංඥාව එතේ ඉන්න පුළුවන්. වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන කැමතිසේ නොපවතින යම් කිසි සංඥාවකට ආත්මය පනවනවා නම් පුළුවන් ද පනවන්න? ස්වාමීනි බෑනේ. එහෙනම් ඔය තුන ආත්මද? ආත්ම පනවන්න පුළුවන්. ආත්මය වශයෙන් ගන්න පුළුවන්. බෑනේ ස්වාමීනි. උන්වහන්සේ නැගිලා වැඩි. වැඩියට පස්සේ අනිත් පරිබ්‍රාජිකේ ඔකෝම එකතු වෙලා. ඕම් අපේ මහා අපන. අපේ ගුරුවරයා. බෞද්ධවද මේ ආගම අහනහනේ රෙහි ස්වාමීනි. එහෙමයි ස්වාමීනි. ඒකමනු මත කරනවා. ඊනිහ කතා කරටත් නෑ. අහගතද? මොකද දැන් ආත්මය අහගත්තා නම් කියන්නකෝ අපිට. උන්වහන්සේ ආත්මය පැනෙවි නෑ නේද? එහෙයි එහෙයි කිය කිය මිසක් අහගත්තේ නෑ නේද? ඔය විදිහට අපවාද කරන්න පටන් ගත්තා. කියන කින්ද එහි කියන්නේ. එහෙයි කියනවා කියන්නේ මොනවද කියන්නේ? ඇත්ත හේතු නැතුව පෙන්වတာ වත්. වෙන එකක් කියන්නේ කොහොමද? මර වෙන එකක් කියන්නේ බෑ නේද? යථාර්ථයක් අහ පෙන්වපුවාම. ඒ නිසානේ මම එහෙම කියන්නේ. මේ ඔකරම එහෙයි එහෙයි කියන විදිහ අවශ්‍ය ප්‍රශ්නේ පිළිතුර ගත්තේ නේ. කොහොම කිවරවයි තවත් ගෝලියෙකුත් එක්කලා ඊළඟ දවසේ. බුදුරජාණන් වහන්සේ අහ පෙන්ව ගිහිල්ලා නම් එදා ඊළඟ බුදුරජාණන් වහන්සේ වැඩියට පස්සේ අර වෙච්ච ඔක්කොම සිද්ධිය කියුවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වච්චගොත්ත තේරුම් ගන්න බැරි මුලා මානසිකත්වයේ ඒ පුද්ගලයා අතර මම ආත්මභාවය ගැන කතා කරන්න ගියා නම් ඔය මිනිස්සු කොහොම තේරුම් ගන්නද? ඒ නිසායි මම ඒක නොකිය වැඩි. ස්වාමීනි මේ ටික ආත්ම නෙමෙයි කියලා ඔබ වහන්සේ පෙන්වන්නේ. එහෙනම් ඒ ආත්මයක් ඔබ වහන්සේට පනවන්න පුළුවන්ද? කියලා අහනවා වචකත පරිබ්‍රාජිකය. අන්නේ ශාස්ත්‍රීය නායකයෙක් වන අන්නේ දෘෂ්ටි ලබ්ධිකයෙක් වන ඔබට මම පෙන්වන ආත්මයක් පැනෙවොත් ඔබ කොහොම පිළිගන්නද? කොහොම ඔබට දත්තය? ඒ නිසා ඔබට පිළිගන්නේ හේතු නැහැ. ස්වාමීන් වහන්සේ හේතුඵල ඇතුව පෙන්වන යමක් ඇතනම් මම නුවණින් තේරුම් වරින් අනුමත කරගන්න. ඒක මම පිළිගන්නවා. මට අනුකම්පා කළා ඒ කියන එක පනවන්න. ස්වාමීන් වහන්සේ ආත්ම ඕලාර්ගික කාය ආත්මය, රූපී මනෝමය ආත්මය, අරූපී සංඥාමය ආත්මය. අර වචන තුනම දේශනා කළා. දැන් වචකොත පරිබ්‍රාති ගහනවා. ස්වාමීන් හරි පුදුම කතාවක් නෙමෙයි. දැන් ඊය අහපුවාම ඔක්කොම අහපුවාම හේතු සාධකත්ව වෙන්නවා. මේවා ආත්ම ගන්න ආත්ම වශයෙන් ගන්න හරියක් මේක නෑ කියලා. දැන් ඔබ වහන්සේගෙන් ආත්මය පනවන්න පුළුවන් දහගම ඔබ වහන්සේ පුළුවන් කියලා ওই ටිකම කියනවා. දැන් මම කොහොමද තේරුම් ගන්නේ මේක ආත්මයක් කියලා අනිස්සයි. හේතුව තුම පින්නෝනේ ආත්මයක් නෙමෙයි ආත්ම නෑ කියේ. මම ඒ නිසා තමයි කිව්වේ අන්‍ය දෘෂ්ටියක් දරන අන්‍ය ලබ්ධියක් දරන කෙනෙකුට යම් ආත්ම පැනවීමක් වෙන්නව නම් ඔබලා දත්තේ යන්නේ. ඔබ කොහොමද පිළිගන්නේ? අනේ ස්වාමී විස්තර කරන්න බලන්න. ඒක ආත්මයක් වෙන්නේ නැහැ. ඒතර මම පිළිගන්නේ. එහෙනම් හොඳින් බද්දකෝ දහගන්න කියලා බුදුරණන් හතේ ඒක ආත්ම වෙන රටාවක් පෙන්නනවා. ඕලාර්ගික කාලේ කය නෙවීමේ ආත්මයකින්. අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ විද්‍යාතරණ සම්පන්න වූ සුගත වූ ලෝක විදූ මේ ආදි වශයෙන් නව මහා ගුණ කියලා. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. අති දුර්ලභව පහළ වෙනවා. ඒ තථාගතයන් වහන්සේ මුලෙහාපත් මැදෙහාපත් අගෙහාපත් අර්ථ සහිත වූ ව්‍යංජන සහිත වූ සර්වාකාරයෙන් පරිපූර්ණ සාසන බ්‍රහ්මචර්යාව දේශනා කරනවා. සැදැහැවත් කුල පුත්‍රිය මේ දේශනාව භාරගේ කුල පුත්‍රයා කියලා වදන පින්නේ නම්බුකාරය අනිමි. බොදු ගුණයට අනුකූල වෙච්ච බුද්ධ ඊට ඒ ගුණේ ප්‍රසූත කරගන්න ගුණ ඇත්තා. ඒකයි කුල පුත්‍රයා කිව්වේ. සැදැහැවත් කුල පුත්‍රයා. සැදැහැවත් කුල පුත්‍රයෙක් මේ ධර්මය අහනවා. මේ ධර්මය අහලා ලෝකයේ අසාරත්වය වටහා ගන්නවා ධර්මානුකූලව. ඔහු හිතා ගන්නවා. මේ උත්තරීතර වන්නා වූ ධර්ම මාර්ගය වඩන මේ ගිහි ජීවිතයේ දුෂ්කරයි කම්කටොළු බාධක සහිතයි. දියව සංගෙඩියක් වන් නිදහස් අහසක් වන් පැවිද්ද මේකට මනා පරිසරය. ඒ නිසා කවදා හරි මම බලාපොරොත්තුවක් එනවා අන්නේ තත්ත්වෙටපත් වෙලා මෙදී කරගන්න. ඔය අදහස ගන්නවා. ඔහු පසු කාලයක කුඩා වූ මහත් වූ නෑදෑපිරි සම්බුදු පිරිස් දීපල මිල මුදල් වත්කම් අත්හැරලා වතර සිවුරක් ඒ වගේ පිටිසි ගාගෙන ඉන්න පාත්‍රය සහිතව අනගාരിക සාසනයේ පැවිද්දට යනවා. එතන පටන් ගන්න ක්‍රමයක් අපි ඉන්නේ. එතන පටන් ගින්න. ඒකින් එකට චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියන ක්‍රමයකින් සීල් විග්‍රහයක් කරනවා. සීල පැවැත්මට අවශ්‍ය කරන වැඩපිළිවෙල. ප්‍රාණඝාතයෙන් වෙන ප්‍රාණඝාතය අත්හැරලා, දනමුගුරු දැල්ලුගුල් ආයුධ බහා තබලා, ඒ වගේම පාපීත් ලැජ්ජා ඇතිව බිය ඇතිව දායත වෙන්නේ සීල ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාවෙන් වාසය කරනවා. හොර මර වංචා ඔක්කොම අත්හැරලා නුදුන් දෙය ගැන වෙන්නේ නුදුන් දෙය ගැන මත් වෙලා දෙන දෙයක් කරන් දුන් දෙයකින් මේ ජීවිතේ ආසුද්ධාත් පරිහරණය කරනවා. මේ ආදි වශයෙන් මේ දස අකුසලයේ වෙන්වීම පැනිරු. මෙසේ කටයුතු කරන පුද්ගලයා කාමච්ඡන්ද ව්‍යාපාද තීන විද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ පහ නැගෙන තිබිච්ච යම් හේතුවක් තිබුණා මෙන්න මේ හේතුව දුරු කරනවා. ඒ හේතුව දුරු කිරීම නිසා නීවරණ පහ නැති වෙලා යනවා, දුරු වෙලා යනවා. උපමාවක් දේශනා කරනවා මෙහෙම දෙයක්. යම් කිසි මිනිසෙක් හිරේට නියම වෙලා හිරේ විලංගුවේ වැහැලා ඉන්න මිනිසෙක් යම් දවසක හිරෙන් නිදහස් වෙලා සැනසෙල්ලේ නිදහස් වෙලා ඉතින් නැවත සමාජයේ දෙනවනම් මම පෙර හිරකාරී කියලා බොහෝ දුක් විඳා මං හිරෙන් නිදහස් කියලා සතුටක් ඇති වෙන්නේ යම්සේ මහා රෝගයක් හැදිලා අසාධ්‍ය රෝගයක් කියලා දුක් විඳින් පෙළමින් හිටපු මිනිසයා රෝගයෙන් පෙළමින් හිටපු මිනිසයා පසු කාලයක නිරෝගී බවට පත් වෙලා පෙර මම රෝගියෙක් වෙヒදී දැන් මම නිරෝගියා සතුටට පත් වෙන්නේ යම්සේ ඒ වගේම අනුන්ගේ වහල් වැඩට යොදු වෙලා හිටපු වහලෙක් වෙලා හිටපු කෙනෙක් වහල් බවෙන් නිදහස් වුණා නම් පෙර මම වහලෙක් වෙලා හිටලා අනුර ගැති වෙලා හිටියා මම දැන් නිදහස් ජීවිතයක් ගත කරන්න ලැබිලා ඉන්නවා කිය සතුටු වෙන්නේ යම්සේද එතකොට ඒ වගේම ණයට මුදලක් අරගත කෙනෙක් තමන් ව්‍යාපාරයක් කරලා දිනු වෙලා මේ මුදලත් පියවලා වැඩිමනක් යමක් හම්බ කරගෙන පෙර මම ණයකාරයෙක් වෙලා බොහොම අසහනින් හිටියා දැන් මම ණයින් නිදහස් වෙච්ච පුද්ගලයෙක් කියලා ඉන්නකම් සතුටු වෙන්නේ යම්සේද මෙන්න මේ ආකාර පහක් විග්‍රහ කරලා පෙන්නනවා ඔය පහම එකට ලැබුණා නම් යම්කිසි බුද්ධිලේ කොච්චර සතුටද මෙන්න මේ වගේ කාමච්ඡන්දයේ ව්‍යාපාදයේ තීන මිද්දේ උද්දච්ච කුප්පිතේ විදිකිච්ඡාග්න මේ නීවර ධර්මයන්ට හිර වෙලා හිටපු යම්කිසි මිනිස්සේ ඔය විදිහට දස අකුසලයෙන් වෙන් වෙලා පාප ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා හටීතු කරනකොට මෙන්න මේ දස අකුසලයන්ගෙන් නිදහස් වීමෙන් ලබන චිත්ත ප්‍රහාදී යම්සේද මෙන්න මේවද චිත්ත ප්‍රහාදයක් ලබනවා මෙන්න මේ චිත්ත ප්‍රහාදී නිසා නිරාමිත ප්‍රීතියෙන් ඔප්නෑන් වෙන්න පටන් ගන්නවා පීති මනස කායෝ පස්සද්දති පස්සද්ද කායෝ සුගන්ධේති සුපිනෝ සමාධිය මෙන්න මේ හේතු වෙන පීති මනස කාය නිසා නිදහස් ප්‍රීතිය ප්‍රත්‍සබ්දියට සහැල්ලු බවටපත් වෙනවා මෙන්න මේ පුද්ගලයා සවිත පාප ධර්මයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා විතර සවිතක්ක වූ සවිචාර විතරක සහිත කියලා ඔබ පොතේ පෙන්නනවා සවිතක්ක සවිචාර කියන්නේ අව්‍යාපාද අවිහිංසා නිකල්මන ලිකම්ප සංකල්පනා වලටයි සවිතක වූ සවිචාර වූ විවේකයෙන් හටගත් පීතිසු කැති ප්‍රථම ධානී ලැබෙන මෙන්න මෙබඳ ප්‍රථම ධානසුවෙන් ජීවත් වෙන පුද්ගලයා මේ ඕලාරික වූ කර්ජකය පරිහරණය කරනවා කලබල ආහාරය කාලා බීලා මේ ශාරීරිය ඇතුළම ජීවත් වෙනවා ඔන්න ඔය සත්‍යය තුලින් ආපු සාන්තියෙන් යුතුව මෙන්න මෙබඳ සාන්තියක් මේ ඕලාරික කර්ජකය පරිහරණය කිරීම ලැබෙනවා නම් මෙන්න මේකට කියන්න පුළුවන් සැනසුමක් ලැබුවා ඔහු ලැබූ සැනසුම සත්‍යය තුලින් ආපු එකක් නිසා අකමැත්තකින් පරිහරණය කරනවා නෙමෙයි මේ සාන්තිය. ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන කරා ඇද යනා වූ මේ මාර්ගය. මෙතන ඉතාම සතුටින් ලබා ගන්නවා ලෝකේ පරිහරණය කරන වස්තුවකින් ලැබූ දෙයක් නෙමෙයි. අසාරත්වයේ දැකලා අත්හැරීමෙන් ලැබූ නිදහස. මෙන්න මේ නිදහස නැති වෙන්න හේතුවක් නෑ. මේක හේතුකාරක වන්නා වූ ලෞකික ඵලයකින් හටගත්ත දෙයක් මේ හේතුකින් හටගත්ත දෙයක් නෙමෙයි. ලෝකෝත්තරත්වයේ නැඹුරුන හිතකින් ලැබුණා වූ ඒ පැතේ නැඹුරු වෙච්ච ඵලයක් සාන්ත ප්‍රණීත බවක්. මෙන්න මේ සාන්ත ප්‍රණීත බවක් ලැබූ කෙනාට ආපහු යෑමක් නැහැ. ඒකාන්තයෙන් ඉදිරියට සුද්ධ වෙලා යන එක. උන්ට හරයක් ලැබුණා කියලා සතුටු වෙලා නම් මෙන්න මේකට සතුටු නැහැ. හෝලාජිකව මස්ලියේ සහිත කය පරිහරණය කර ගන්න ලබන ඔන්න ඔය සාන්තියක් ඇත්නම් මෙන්න මේකට කියනවා මේ මේ ආර්ය විනේහි ඕලාරික කර්ජකය ආත්ම භාවය ලැබුවා කියලා. මස්ලියේ කය තිබුණා කියන්නේ ඒකයෙන් ඔන්න ඔය ධර්මානුකූලව ඇවිදලා උතෙන්ට ආපු කෙනාට. ඊ මස්ලියේ කය පරිහරණය කිරීමෙන් ඔන්න ඔය සාන්තිය පරිභෝග කරන්න ලැබෙනවා. මෙන්න මේ සාන්තියද කියනවා ඕලාරික කර්ජකය ආත්ම භාවය. මේ ආර්ය විනේහි ආත්ම භාවය එකක්. මෙතනින් ඉහළ සවිතක සවිචාරයන්ගේ ආදීනෝ දැකලා එයින් නිදහස් වෙච්ච සමාධියෙන් ලැබුණු ප්‍රීතිය සුඛේ ඒකාගතාවයි සහ ද්විතීයි අධ්‍යායයටපත් වෙලා වාසය කරනවා. ඒ ප්‍රීතිය තෝලාරික බව දැකලා ඒකත් අත්හැරලා සුඛේ ඒකාගතාවෙන් යුක්තවන්නා උපේක්ෂා සහගත සතිපාරිසුද්ධිය යුක්තවන්නා උපේක්ෂාවටපත් වෙලා වාසය කරනවා. තෘතීයි අධ්‍යායයටපත් වෙලා වාසය කරනවා. ඒ සුඛේ ඉක්මවාගිය උපේක්ෂායුත අතිපාරිසුද්ධ වූ උපේක්ෂා ඒකාග්‍රතාවයුත චතුර්ථ අධ්‍යායයටපත් වෙලා වාසය කරනවා. මෙන්න මේ චතුර්ථ අධ්‍යායයටපත් වුණ කෙනා ඒ චිත්ත ප්‍රහාදී නැගුණා වූ මනෝමය ස්වභාවයෙන් මනෝමය රූපයක් මවන්න හැකියාව ලබනවා. සියලු අඟපසඟ ඉන්න මනෝමය කයකින් ඒ කය පැත්තක තියලා යන්න පුළුවන්. පර්වත ප්‍රාකාරාසියෙන් යන්න පුළුවන්. පොළොව කිමිදගෙන අනිත් පැත්තෙන් මේ මනෝමය කයෙන් යන්න පුළුවන්. ඕන ඈතක ගිහිලා යන්න පුළුවන්. මෙන්න මෙබඳු හැකියාවක් ඇති මනෝමය කායික අවස්ථාවක් ලැබෙනවා. මෙන්න මේ අවස්ථාව කලින්ට වඩා සාන්තයි ප්‍රණීතයි. මේ අවස්ථාව ලැබුණේ යමකින් ගොඩ නැගුවා නෙවෙයි, අසාර බව දැක අත්හැරීමෙන් නොයල් මෙ ලැබුණා වූ ඊළඟ ඵලෙ. මෙන්න මේ අවස්ථාවේ පස් වෙනවා කියනවා. රූපී මනෝමය කායක් ඇසුරු කරගෙන ඉන්න මේ පුද්ගලයාගේ ආත්මීය ගතියෙන් ගන්න හරයක් තිබුණා. මෙන්න මේ සාන්තිය හරය. මේ නිවි සැනසී යාම හරය. මෙන්න මෙබඳු සත්‍යයටපත් වෙලා මේ දහම් ලෝකේ තෘෂ්ණ චන්දරාගයන්ගේ නිදහස් වෙලා ලැබුවා මේ නිවිීමේ සැනසීමේ මෙන්න මේ ගුණ ස්වභාවයක් ඇතනම් මේක නැති වෙන්නේ නැහැ. ඉදිරියට එන්නේ වර්ධනයේ විරහිත විමුක්තිය සලසා දෙනවා. අන්නේ හරිය දෙන නිසා කියන්න පුළුවන් රූපී මනෝමය කායික ආත්භාවයක් යුතයි කියන්නේ ආරේ වෙන එක නෝනෝකට. මේ තත්වයෙන් ගිය පුද්ගලයා කොහේ හැරිසරන්නද මොනවා හොයන්නද කියන්නේ ලෝකේ සියලු තැනකදී අනිත්‍ය දුක අනාත්ම වශයෙන් දැකලා. අල්ලන්න අල්ලන්න කිසිම තැනක කිසි දෙයක් නැහැ කියලා. ජීවත් වෙලා ඉන්නවා කියන සංඥා මාත්‍රිය තුල ඉන්නවා ඉන්නේ හරියන්නේ නැතු. හරියත් වලි. මෙන්න මෙතන වත් තුන කෙනාට කියනවා නිදහස් සාන්ත වූ ප්‍රණීත වූ නිවන් සුවයටපත් වුණ. මෙන්න මේ ලැබූ නිවන් සුවේ කවදාවත් නැතිලා වෙනසිල යන්නේ හරියක්ගෙන දිනවමයි. අනත සංසාර දුක කෙලවර කරනවා. මෙන්න මේ හේතු කාරක උත්තම තත්ත්වේ ලබා දෙන නිසා ඔන්නෝතෙන් කියනවා අරූපී සංඥාමය ආත්භාවයක් මගේ ආරෙ විඳේ දිනවා. ඔන්න ඕකයි කියුවේ. ඔය සංඥාවටනේ මේ වෙකිවි. ඔන්නෝතෙන්පත් වෙලා හිටන් ලබන්නා වූ සංසිධීමේ ලබන්නා වූ සංඥා ඒකකත්වයක් ඇති වෙනවා මෙන්න මේ தത്വෙයි. මේ තමයි මේ ආර්යයේ තියෙන ආත්ම භාව තුන කියලා විග්‍රහ කළා. දැන් මේ ආත්ම භාව තුනයි ලෝක සම්මත ආත්ම භාවයි කියන්නේ විශාල පරස්පරයක්. ලෝක සම්මතයේ ආත්ම භාව පනවන. දැන් මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ආත්ම භාව සහ ලෝකයේ සම්මත ආත්ම භාව විශාල පරස්පරයි කියන එකට දුරක්. ලෝකයා ආත්ම භාව පනවන්නේ පැවැත්මීමේ අවස්ථාවක් අල්ලගෙන. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ යමක් අල්ලගෙන ආත්ම භාව පනවනවා නම් ඒකේ කිසිම හේතුඵලයක් නෑ. නිවන මුල් කරගෙන සාන්ත වූ ප්‍රණීත වූ සංසිධීමටපත් වුණා නම් ඒක හේතුවකින් ගොඩනගව ඵලයක් නෙමෙයි. ගිනි ඵලය හට ගැනීමට තිබිච්ච ගිනි හේතු නිරෝධ කරගුණා. ගිනි ඵලයේ සංසිධීමේ ලැබුණු නිවීම සැනසීම. එහෙනම් හේතුවෙන් හටගත් ඵලයක් නෙමෙයි, හේතු නිරෝධයෙන් ගිනි ඵල නිරෝධ කිරීමේ සාන්ත ප්‍රණීත භාවය. මෙන්න මේක යම් දෙනක හටගත්තා නම් මෙන්න මේක හරවා. මේකේ විමුක්තිය තියෙනවා. මෙන්න මේක ආර්ය විනය පෙන්වන්නා වූ ආත්ම භාවවල හරයක් තියෙනවා. හැබැයි පෙන්ලා කියනවා ආත්ම භාව වශයෙන් හේතු ඇතුව කියනවා නම් ඕකට කියන්න පුළුවන්. නමුත් ඕක හැදෙන්න බැඳෙන එකක් උදේ නෑ කියලා දැනගන්නවා. මේක සංඥා මාත්‍රේ විතරයි, ඒවත් ගන්න දෙයක් නෑ කියලා. ඒකත් අත්හැරලා ඉවරලා ඉතින් කෙලවර කරනවා. නෑ ඕලාරික කරජ කායන මෙටි ආත්ම භාවයේ ගන්න මේ ඉන්ද්‍රියන් දමනය කරන්න ඕන. ඕලාරික කරජ කාය ආත්ම භාවයේ දමනය කිරීමෙන් ලබනවා. ඉන්ද්‍රියන් දමනය කරගත කෙනා රාග දේශ සංසිඳනවා. සංසිඳනවා තමයි රූපී මනෝමය කායික අවස්ථාවටපත් වෙන්නේ. එහෙනම් ඒ අවස්ථාව සමනය කරලා ලබනවා. අරූපී සංඥාමය ආත්ම භාවය වශයෙන් ගත සමතේ නාම මාත්‍රයක් විතරයි අල්ලන්න දෙයක් නැහැ කියලා එකක් දැනගෙන පිරිනවා පෑමින් ඒකිරුත් මිදෙන. මෙන්න මේකයි මගේ සාසනයේ තියෙන ආත්ම භාව තුන කියලා විග්‍රහ කරලා. දැන් ඕක ලස්සනට විග්‍රහ කරලා තියෙනවා. නමුත් ඔය තීරුම් ගන්න බැරි කමයි තියෙන්නේ. වචකොත්ත සූත්‍රයේ දීගනිකායේ හොඳට පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඉතින් ආත්ම භාව කියන එකේ අර්ථය අන්නේ ඒක. දැන් මේ විදර්ශනා කිරීම යන කුමක්ද? දැන් මේකත් දැකගන්න ඕනේ. ඉතින් විදර්ශනා කිරීම කියන්නේ මොකද්ද දැනගන්න? අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ලෝකයේ විවිධත්වයේ පැතිවල පෙරලෙ පෙරලෙ බැලුවා නම්. මෙන්න මෙහෙම මේ මේ ආකාරයෙන් අනිත්‍යයි. මේ මේ ආකාරයෙන් දුකයි. මේ මේ ආකාරයෙන් අනාත්මයි. මෙන්න මේක ඉස්සෙල්ලාම දර්ශනඥානීය පහළ වීමේ ධර්ම දේශනාව තුළින් ශ්‍රවණය කරගනි. මූලික ඥානීය පහළ කරගන්න ඕනේ විදර්ශනා ඥානීය. භාවනාමය වශයෙන් වදන්නේ ලබාගත ඥානීන් යලි යලි ආවර්ජන කරලා. ප්‍රබල ඥානීයට පත්ින් නිහිමයි. භාවනාමය ඥානීය ලබන්නේ නිහිමයි. ඉස්සෙල්ලාම දර්ශනීය තුළින් ලබන්න නම් විදර්ශනා ඥානීය දර්ශනීය ලැබෙන්න ඕනේ. ඒකට ධර්ම ශ්‍රවණිය අවශ්‍යයි. කල්යාණ මිත්‍ර සම්පත්තියේ ධර්ම ඒ වගේම ධර්ම ශ්‍රවණිය ලබන්න ඕනේ. නෝනින් මෙනෙහි කරන්න ඕනේ ධර්මාන්තර ප්‍රතිපත්තිය දෙන්න ඕනේ. මේ මූලික කාරණා හතර සෝතාපන්න අංග හතර. මේ සෝතාපන්න වීමට හේතු වෙනා මේ අංග හතරෙන් කටයුතු කරන බුද්ධිලට මේ ධර්ම ශ්‍රවණිය මනා සිහිනුවණින් යුතුව කරනකොට ධර්මයේ පිළිබඳව අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් වැටහෙන්න පටන් ගන්නවා ලෝකයේ පිළිබඳව. මොනවාද ලෝක ධර්මයේ කියන්නේ? ලෝක ධර්මයේ කියනොත් ලෝකේ දර නැහැටි. ඒකෙන් වෙන්වීමේ ධර්මයේ නිවන් දකින්න හැටි. එන එක ධර්මයකින් පෙන්නනවා ලෝකයක් ලෝකේ හට ගැනීම. ඒක අල්ලන එක නෙමෙයි. ඒ ලෝකයයි ලෝකේ හට ගැනීමයි හැටි දැක්කහම ඊයර තීරණයක් වෙනවා. මේ බඳු ලෝකයක් අල්ලන්න වටින්නේ නැහැ. මේකෙන් මිදෙන්න ඕනේ. ලෝකේ මිදීම සාන්තයි ප්‍රණීතයි. අන්න එතකොට නිරෝධ ධර්මයයි නිරෝධ ධර්මයේ ප්‍රතිපදා මාර්ගය කියන ඊළඟ අවස්ථාව දෙක දෙකින්. එන එක ධර්මයක් තමයි ලෝකේ පැවැත්මේ ධර්මය. ලෝකේ සහ ලෝකයේ හේතුව. ඒක ධර්ම රටාවක්. ඒක තමයි දුක් පැත්ත. දුකේ නිදහස් වෙන පැත්ත නිරෝධයයි. නිරෝධයේ හේතුවන්නාව මාර්ගය දකින්න ධර්මය. ඒකව පැත්ත. අන කුසල මූල පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා යන්නේ දුක් නිරෝධය සහ නිරෝධයේ හේතුකාරක ධර්මයේ පැත්ත. අවිද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥානං කියලා යන්නේ ලෝකේ සහ ලෝකේ හටගන්න ධර්මයේ පැත්ත. ওই දෙකේම ධර්මයේ දැකදාන. යෝ පටිච්ච සමුප්පාදං පස්සේදී සෝ ධම්මං පස්සේ කියන තත්ත්වයට පත් වෙනවා. සූත්‍ර කොච්චර කතාබහලම් කරගත්තත් පටිච්ච සමුපාදයෙන් ওই ටික දැකෙන්න. ධර්මයේ දැකගෙන තැන වැටින්නේ. 44ක් ඥාන ඇති මේ පටිච්ච සමුපාදයේ යම් කෙනෙක් දැක්කත් තේරුම් ගත්තද? ඔහුට ගුරුවරයෙක් ඕන්නේ නැහැ. පරප්‍රත්‍ය රහිතයි. සෝතාපන්න ඵලයේ හෝ ඉන්නියා. ඔය විග්‍රහය ලැබෙන්නේ. 44ක් ඥාන දර්ශන ඇති 77ක් ඥාන දර්ශන ඇති. පටිච්ච සමුප්පාදයේ යම් කෙනෙක් නොවන ඉඳ කනන් ඊට පස්සේ අර ගුරුවරයෙක් ඕන්නේ. තවහන්න දෙයක් ඕනේ නැහැ. සියල්ල මේකේ තියෙන. මෙන්න මේක අපි මේ පොඩ්ඩක් දැනගන්න උනාට මේක මේ විදර්ශනා කිරීම කියන්නේ මුල දකින්න ඕනේ ඔය ටික. අවිද්‍යාව පත්‍යෙන් සංඛාර වේ. මෙන්න මේ සංඛාර කියන්නේ මොනවද? සංඛාර ගොඩ නැගෙන්නේ මොන හටාවෙන්? සංඛාර කියන්නේ මොනවද කියලා තේරුම් ගත්තාම ඒක ඥානයයි. සංඛාර ගොඩනැගෙන්නේ මොන රටාවෙද කියලා තේරුම් ගත්තහම තවත් ඥානය පහළ වෙනවා. මේ සංඛාර නිරෝධයෙන් ලැබෙන සාන්ත ප්‍රණීත වූ නිවන කෙසේද කියලා වටහා ගත්තහම තව ඥානයක් පහළ වෙනවා. සංඛාර නිරෝධ කිරීමට කුමද්ද කරන්න ඕනේ කියන විස්තරය පහළ වුණාම හතරවැනි ඥානය පහළ වෙනවා. මෙන්න මේ ටික පහළ වුණාම ඔහු දැනගත නිවන් මඟ. නිවන් දකින්න සංඛාර කියන්නේ මොනවද දැනගෙන? ඒ සංඛාර ගොඩනැගෙන්නේ කොහොමද කියලා දැනගෙන? සංඛාර නිරෝධයේ සාන්ත වූ ප්‍රණීත වූ නිවීම සැනසීම දැනගෙන ඒ සඳහා වැඩි යුතු මාර්ගය මෙන්න මේක කියලා තේරුම් ගත්තා. නිවන් දකින්න එකමගක් හම්බ වුණා. අනේ ඥාන හතරක් හම්බ වුණා. අවිද්‍යාව පත්‍ය සංඛාර කියන සංඛාර පිළිබඳ මුල් කරගෙන. අතීතයේ යම් කෙනෙක් සංඛාර දැකලා සංඛාර වලට හේතුව දැකලා සංඛාර නිරෝධය දැකලා සංඛාර නිරෝධ මාර්ගය දැකලා ඉතින් නිවන් දැක්කන. සංඛාර මුල් කරගෙන මේ යථාර්ථය දැකලා නිවන් දැක්කන මේක මේ මිසක් වෙන ක්‍රමයක ඉන්නේ නෑ. වෙන ක්‍රමයක් නැහැ. මෙන්න තව ඥානෙ. මතු අනාගතයේ යම් කෙනෙක් නිවන් අවබෝධ කරනවා නම් සංඛාර දැකීමෙන් සංඛාර හේතුව දැකීමෙන් සංඛාර නිරෝධය දැකීමෙන් සංඛාර නිරෝධ මාර්ගය දැකීමෙන් ඒ තුنين නිවන් දකින ක්‍රමයේ යෝග මිස වෙන ක්‍රමයක් ඕකට නැහැ. දැන් මේ වර්තමානයේ මෙහි වටහා ගත්තා වූ යම් ඥානයක් ඇද්ද මේකට මට වටිනවා කියලා උද්දාමින් දල්ලා ගන්න වටිනාකමක් නැහැ. මෙන්න මේ ඥාන තුන පහළනහම සංඛාර පිළිබඳ ඥාන හතක් පහළ වෙනවා. විඥාන පිළිබඳවත් ඒ වගේ. විඥාන දැනගන්නවා, විඥාන වලට හේතුව දැනගන්නවා, විඥාන නිරෝධය දැනගන්නවා, විඥාන නිරෝධ මාර්ගය දැනගන්නවා. ඥාන හතරක්. විඥාන දැකලා විඥාන මුල් කරගෙන යමෙක් නිවන් දැක්කනවා. අතීතයේ නිවන් දැක්කනවා. විඥාන දැකලා විඥාන වලට හේතුව දැකලා, විඥාන නිරෝධය දැකලා, විඥාන නිරෝධ මාර්ගය දැකලා, ඒ මාර්ගය අනුගමනය කරලා නිවන් දැක්කා මිසක්. වෙන ක්‍රමයක් විඥාන දැකලා නිවන් දකින්න බෑ. ඔය ක්‍රමෙමයි දකින්නේ. යකයන් දැකලා තින්නේ හොමයි. ඒ තව ඥානය පහළ වෙනවා. මතු අනාගතයේදී යම් කෙනෙක් විඥාන මුල් කරගෙන යථාර්ථය අවබෝධ කරගත්තා නම් නිවන් දැක්කනා. විඥාන දැකලා විඥාන වලට හේතුව දැකලා විඥාන නිරෝධය දැකලා විඥාන නිරෝධ මාර්ගය දැකලා අනුගමනය කළා ඒ තුලින් විඥාන යථාබෝධිය ලැබුවා මිසක් වෙන ක්‍රමයක් නැහැ මතුවට. දැන් මේ වර්තමානයේ මෙසේ වැඩ හෙන්නේ නම් නුවණක් ඇතනම් මට උද්දාමින් දෙකක් නැහැ මේ පිළිබඳ. මගේ වැඩේ කරගන්නවා මිසක්. මෙන්න මේ ඥාන තුන පහළනහම විඥාන පිළිබඳ ඥාන හතක් ආවා. දැන් එකක් දෙකක් කිව්වහම තේරුම් ගන්න ඕනේ නාම රූපත් එහෙමයි සලආයතන ස්පර්ශ වේදනා සංආදී 11ක් තියෙනවා කාරණා. ඔය 11 පිළිවදම ඥාන 7 15 නම් කියන 77ක් ඥාන දර්ශනීය 15 වුණා. චතුරාර්ය සත්‍යයෙන් මුල් කරපු හතර ගත්තනා අතීත අනාගත වර්තමාන ඒ තුන ඇරලා 44ක් ඥාන දර්ශන ඉතින් තියෙනවා හතර ගානේ 11ට 44යි. 44ක් හෝ 77ක් වන මේ ඥාන දර්ශනීය යම් කෙනෙකුට චතුරාර්ය මේ පටිච්චසමුප්පාදයෙන් 15 වුණා නම් ඔහුට ගුරුවරයෙක් අවශ්‍ය නැහැ පරප්‍රතිගාහිතයි. ඔහුට 10 වැටහිලා ඉවරයි. ඔහු සෝතාපන්න. එින් එහාටයි. මෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළා සමන්ත සාස්ත්‍රය. ඊට පස්සේ තව කෙනෙක් අවශ්‍ය නැහැ. ඔන්න ඔය ටික තෝරගන්න කියලා. එහෙනම් ඔයින් පිටතර අක්කෝ පැනවීම තියෙන්නේ මේ බාහිර වස්තු වලට. මූල ධර්මයේ 37 බෝධිපාක්ෂික ධර්ම වලට අඩංගු වෙලා තියෙන මොකද්ද? ඔන්න ඔය කියන 77ක් ඥාන දර්ශනේ පරිත්‍යාගෝපාදයි. ඔය ටික අනුගමනය කරන කෙනා දැනගෙන හිටියත් නැතත් ගමන් කරන්නේ 37 බෝධිපාක්ෂික තුලින් නිවන කරා. දේශීම ක්‍රම. යාර හැකවුසේ ඉන්න හේතුවකුත් නෑ. අනේ ඔය ඇත ඉස්සෙල් හදපු එකද පස්සේ හදපු එකද පිලක් අය කියන පස්සේ පොතල හදාගත්ත එක. ඔය දර තුන් වෙනි දරණ හංගා නෑ කොලා කියන පිලක් අය කුලී නෑ කු බොරුවා කියන පිලක් අය. ඇත්තද බොරුද? ඔය විශ්ිතා එකක්වත් උතන නෑ. ඒ ඔක්කොම බාහිර ඉතිහාස කතා. ඉතිහාස කතාත් එක්කලා හැකවුපත් දාගන්න වැරෙන්න බැසාම අපිට කුකුසක් ඇති වෙනවා. අපිට මොකද කුකුස් ඥානවන්තව මෙලෝ හොරගන්න පුළුවන් නම් ඔය ටික. නිවන් දකින්න ධර්මයේ ඔය ටික නා. අපි වැරේ කරගත්තා ඉවරයි. අපි මොකද එකක් නැති වැල්වටාන පටල වගේ නමාරු වැඩේ. මේ අපිටතර වැඩක් නැහැ. අනේ පරි බුදුන් වහන්සේ ඔකට මාර්ගය නිදහස් කරලා තියෙන බව. ඒ ඒ තිරුත්‍ර පිටකයෙන් පෙන්නලා තියෙන්නේ. අපි ඒව ගනුවමනේ කරා නිවන් දකින්නවා. බුද්ධ වාහිනී විරුද්ධ නැහැ. සී ශික්ෂාවෙන් අපි නිවන් දකින්නවා. එපා කියන්නේ පැහැදිලිව පෙන්නලා තියෙන. ඇවතර වැටීමක් දෙනවා, ඇවතින් නැගීමක් දෙනවා. මාර්ගයත් භූමිය කරගන්නවා, සම්පූර්ණ කරගන්න පුළුවන්. මේ බුද්ධ ශාසනය තියා මේ ශික්ෂා වන්දනේ. මේ අනුගමනය කරන හරි ඵල ලැබෙනවා. මෙතන පැහැදිලිව දේශනා කරලා තියෙනවා අපිට වෙනම යන්න ඕනේ පටලවාගින්. අපේ මොකද පස්සේ හදාගත්ත එකයි ඉස්සෙල්ලා හදාගත්තත් එකයි හැදුවේ නැත්ත් එකයි එදා ඉඳන් ආවත් එකයි අපිට ප්‍රශ්නයක්. යමක් පවුණා කරන්නේ. යමක් විකසිත වෙනවා නම් අපි තේරුම් ගන්න ඒකත් එල සංසිදෙනවා. එහෙම කරලා මේ ධර්මයේ ලනුව ඔයින් එකක් අල්ලගින අපිට ගැළපෙන එකක්. එක අවිද්‍යාව, එක සංකාර, එක විඥාන, එක නාම රූප, එක සලආයතන, එක ස්පර්ශ, එක වේදනා, එක තණ්හා, එක උපාදාන, එක භව, එක ජාති, එක ජරාවර. ඔය කෝකින් හරි අපිට හොඳට මනසේ වැටහෙන එකක් දැනගින්න. දුක වටහා දින ඒ වගේම අපිට මේ ලෝකයේ තිබෙන ආ වූ අසාරත්වයේ වැටහීමෙන් මේකෙන් කෝකල්ලා ගත්තොත් මට වැඩියෙන් වැටෙනවා කියලා දැනගින්න. ඊට අනුකූල එක අරගෙන ඒ අනුව අපි හිතන්න පටන් ගන්නවා. ඒ දේ මොකද්ද? ඒකේ හේතුව මොකද්ද? ඒකේ Nirodhe සාන්තයි ප්‍රණීතයි කියලා දැනගින්න. ඒකේ මාර්ගය වඩනවා. ඒතර ඒ තුලින් නිවන් දැක්කේ. ඉතින් ඔක අපි දැක්ක ගත්තා නම් අපිට පුළුවන් ඔය එක මාධ්‍යයක් අරගෙන නිවන් දකින්න. ඒකේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වඩන්න. එතකොට මොකද හතර සතිපට්ඨානියත් ඔකේ තියෙනවා හතර. එතකොට හතර සම්‍යක් ප්‍රදානත් ඒකේ, හතර ඉදිරිපාදත් ඒකේ, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත්ව බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මේ 37ම ওই තුල එකක් වන්නකොට ඔක්කොම වැදෙනවා. දැනගන්න උදිය කරන දේකුත් නැහැ. වැඩක් නැති ප්‍රශ්න පටලවාගෙන විචිත වෙන්නේ නැතුව අපිට ඕන ටික අරින් අපේ වැඩේ කරගත්තා ඉවරයි. ඉතින් ඒකයි කරගන්න ඕනේ. අරයාගේ වැඩේ මෙයාගේ වැඩේ කියලා හඳ යන්නේ නැතුව තමන් තමන්ගේ වැඩේ හේතුඵල ඇතුව දැකලා විමුක්තිය පෙනිපෙනී දියෙද්දී දැනගුම පෙනිපෙනී දියෙද්දී ඒකටපත් වෙන හැමිරයි ප්‍රශ්නේ ඉවරයි. ඕක කරගත්තට පස්සේ කාලෙකදී පහළ වෙනවා විශේෂ ඥාන කොටස. ඔය සිල්පිලිහි බියාගේ ඥානෙ මෙහෙල්ට පහළනොත් එහෙම කාටවත් හොරෙන් පොත් ලියලා එහෙම හංගලා විවුරු කරන්න බැහැ. මේ පොත කොහින්ද? මනස මෙහෙ යන කොම්පියුටරේ ක්‍රියාත්මකලා කියලා දත්තය ගෙනත් දුන්නා වගේ. මේ පොත අහවල් කෙනාගේ. එයාට කොහින්ද? ප්‍රශ්න නගනවා හිතට. අහවල් දෙන මුද්‍රණ යාලේ මේක මුද්‍රණය කෙලි. කොහින්ද ඒකද? අහවල් හාමුදුරුව අහවල් පුද්ගලයා ඇවිත් මෙන්න මේ විදිහට කට සටහනක් කියලා එවලා ඒක තමයි මේ පොත හදලා තියෙන්නේ. එයාට කොහින්ද? කොහින්ද ගත්තේ? අහවල් හාල් පොත් පරිශීලනය කරලා තමයි එයා ඒක ගත්තේ. ඒ පොත කොහින්ද? අහවල් කාලේ ඉඳපු හාමුදුරුවෝ ඉන්නේ ලියා තියෙන්නේ. ඒක ඒ පොත කොහින්ද? ඒ මුද්‍රණය එකක් තියෙන එහෙම එකක්. ඒ පුස්කොළ පොත කොහින්ද? ඒක ලියා තියෙන අහවල් වෙන අහවල් ඉස්තන්නේ අහවල් විදිහ බිරිස. ඒක කොහින්ද? මෙන්න මෙතන ගිරාම් ධර්මයි. මොහතකින් බලාගෙන බලාගෙන ඉන්න මුල පටන් ගන්න තැන ගියේ. ඉගෙන ගන්න කරන්න පුළුවන් දෙයක්. මේ ඥාන දාසනේ 15 වෙනි දවසක් වුණොත් ඕන්නම් සැකහැරගත්ත හැකියි. නමුත් ඕක සැකහැරගත්තත් එකයි නැතත් එකයි මාගේ ලෝකයිදි නෑ. ඕන්නම් ඕවා දරගන්න පුළුවන් පහු කාලේ. කළාද නැද්ද කියලා ඉතිහාස කතා හොයන්න දෙයක් නෑ. තමාගේ නුවන්ට ගෝචර කරන දවසක් කියනවා. ඕන්නම් ඒක නමුත් ඒක අපිට නිවන් දකින්න දවස් එකක් නෙමෙයි. මේ ඇති වෙලා තියෙන එක එක ප්‍රශ්න පැටලිලි හොදි යථාර්ථය බලා ගන්න ඕන්නම් පුළුවන් ඔය ඉතිහාස පොත එකක් වත් නැතු. ඔය ඔක්කොම ලියවිලා තියෙන්නේ. ලෝකේ හටගත්ත මෙතිකල් හටගත්ත සියලු දේවල්ම දකිට පුළුවන් අතීතාංශ ඥාන කියන්නේ එකතරා කරුසක් තියෙනවා. ද්‍රව්‍ය පදාර්ථ ඥාන කියලා. පදාර්ථයේ දකින්න ක්‍රමයක් තියෙනවා. මේව කාගෙන්වත් ඉගෙන ගන්න දෙයක් නැහැ. මේ ඒ ඥාන ගෝචර වෙන මට්ටමේදී මන තීක්ෂණ වෙලා පේන්න පටන් ගන්නවා. පැහැදිලි දියට යට තියෙන කැට කැපිලිදී යන දෙරිහරණ මාළු යර තියෙන මොනවා හරි කින් දේවල් හග්ගෙඩි මේ වගේ දේවල් යම් කිසි විලක බලන්න පුළුවන් නම් විලේ වතුර පෑදීච්ච තරමට පේනවා. ඒකට එකම ක්‍රමය වතුර පාදන එකයි. පෙනීමට උත්සාහ කරනකොට මේක කරන්න බෑ. ඒ වගේ පරිශන කළා නොවේක ආකාර පොත්පත් හොයලා ඔය කොච්චර උඩ බැලුවද ඇගලුවත් නිකන් වැඩක් නැති නැටුමක් කරලා වැටලා යනවා මිස. ඇත්ත හොයාගන්න බෑ. හොයාගන්නවා පාදව ගන්නවා. මනස පාදව ගත්තාම චිත්තය පාදපුවාම පවසර මිදම් බිකේවි චිත්තං කියෙන්දෙන් දාපුවාම යම් තරමක් අපි සසරේදී මේ උරුම කරගත්ත දීප්තියක් ඇද්ද මේ හිතට. අපි පහල වෙලා තියෙන මේ පරිසන්දිය ගෙනත් දුන්න චිත්තයේ ස්වභාවය. ඒ මට්ටමට පෑදෙනවා. මේ ත්‍රි හේතුක පරිසන්දියකට හේතුකාරක වන්නා වාසිකත්වයකට නම් අපි උපන්නේ. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අරිහත්ත්වයටපත් වෙන්න ඇති. හැබැයි ඒකෙත් තව තියෙනවා සෝමනස්ස සහගත ඥාන සම්පවිත ප්‍රණීත හිත තියෙනවා. හීන ප්‍රණීත මධ්‍යම. එතකොට මේ හීන එකක් තියෙනවා, මධ්‍යම එකක් තියෙනවා, ප්‍රණීත එකක් තියෙනවා. ඔය තු හීනෙකින් උපන්න චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කල්යයි. හැබැයි මධ්‍යමකින් උපන්නන් එහෙම ඔය එක්තරා දුරට ත්‍රිවිද්‍යාලාභීව පූර්වේ නිවාසානුසඥා චතුර්පාඥාන් ලබා ගන්න පුළුවන්. අර ප්‍රණීතකින් උපන්නන් එහෙම ත්‍රිවිපිලිසි වියපත්ින්න ඒ ඥානෙට පහළ වෙන පැහැදිලි කර ගන්න පුළුවන්. ඒ පැහැදිලි වීම අපි කරන එකක් නෙමෙයි, ඒ ගිනාපෙකේ තියෙන ස්වභාවය. හැදිච්ච මණික් ගලව ගිනහල්ලා අපිට පුළුවන් උපමට්ටම් කරන්න. හැබැයි ගිනාපු මණික් ගල දියමන්තියක් නා උපමට්ටම් කරන විශාල දීප්තියක් එනවා. හැබැයි ඒක අර ගෝමීදියා කියන ගලක් නම් එහෙම අර දීප්තිය ගන්න බැහැ. හැබැයි උපමට්ටම් කළා හැකි කරා මට්ටමක් එනවා. ඒකේ උරුම මට්ටම. හැබැයි උපමට්ටම් කළා ප්‍රතිහි හෝ මම මේ දියමන්තිය දීප්තිය මේ ගෝමීද ගලින් ගන්නවා කියලා පුළුවන්ද කරන්න? ගලගෙන එකක් උපමට්ටම් කළා ගන්න බැහැ. උරුමේ තියෙනවා එච්චරයි. ඒ වගේ අපි මේ මානසිකත්වයන් එක එක කෙනා උරුම කරගෙන ආපු ක්‍රමයක් තියෙනවා, මට්ටමක් තියෙනවා. ආර්යෂ්ටාංග මාර්ගයේ කාටවත් එකයි. වැඩුව මාර්ගයේ වඩාගෙන යනකොට උපදැමීම එක වාගේ කරනවා වාගේ. ඒ මාර්ගයේදී උප වෙලා බලනකොට අන්න ගෙනාපු හරිය තියෙන හරිය තමයි මතු වෙලා වැඩි වැඩි ඥාන වලට එන්නේ. ඉතින් අපිට සිරුපිලිසිම් පියාපත් වෙන්නේ මෙන්න වෙන මාර්ගයක්. මෙන්න අර සුෂ්ක විදර්ශක වෙන්නේ මෙන්න මේක වෙන මාර්ගයක් කියලා. එහෙම ආර්යෂ්ටාංග මාර්ග නැහැ. නිවන් දැකීමේ තියෙන ආර්යෂ්ටාංග මාර්ගයේ කවුරුත් එක විදිහට බලන්නේ. හැබැයි ඒ වඩාගෙන යනකොට මේ මට්ටම් අනුව සමහර කෙනෙක් ත්‍රිවිද්‍යාලාභී වෙනවා, සමහර කෙනෙක් පංචාවිඥා අෂ්ට සමාපත්තිලාභීව ඒ පැත්තෙන් යනවා. එහෙම එක එක මට්ටමට යනවා ඉතින්. සමහර කෙනෙක් ප්‍රඥා විමුක්ත කියන මට්ටෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න මට්ටෙන් යනවා. ඉතින් එහි හැදරිම ලබන්න බැරුව. සමහර කෙනෙක් සිව්පිලිසිම් පියාපත් මහරහත් භාවයේ ඉහෙළම තත්ත්වෙටපත් වෙනවා. ඒවා ගෙනම මට්ටම. ඒ පස්සේ හදාගත්ත එකක් මාර්ගය වල හදාගත්ත එකක් නෙමෙයි. මාර්ගය වැඩිමින් අරිහත් ඵලයට එනවා මාර්ගය වලන්ද ත්‍රි හේතුක බුද්ධිලේකට හේතු වාසනා තියෙනවා. වැඩි ඒ මට්ටමට බාධක පමුණුවලා තියෙන අනිකණික මගේ යන අයද තමන්ටත් වැඩි කර යනකොට ඔන්නෝක දාලා වරේ යන්න කියලා කවුරු හරි නෙගහගෙන යනවා. අපිත් ඔහොම එකක් කරලා තිබුණා. කවුරු හරි මාර්ගය වඩන කෙනෙක් පෙර කාලෙක පෙර අධ්‍යයවක එහෙම කරලා තිබුණා. අපිට සිද්ධ වෙනවා මේ හැර වැඩි කරගෙන යනකොට කවුරු හරි නැති අවුලක් පැටවිලා හරිය විසිත් වෙලා යනවා. ඒ බාධක වෙන්න පුළුවන්. හේතු වාසනා තිබුණත් අපි කරපු පාපයන්ගේ අරවක වෙහෙනවා. ඔන්නෝවා කියනජ පාපයන්ට වන්දිකේ වාගත්තු අපිට හද නිදහසක් ලැබෙනවා අර බාධකේ දුරු වෙන්න. මම වන්දි කියන්නේ මොනවද? ඉදා යමෙකුට අවලක් අසාධාරණයක් කරා නම් අද යහපත කළා සාධාරණ දේ කරලා. උපයාග හපයාගත දෙයින්. ඊයට පින්පින් දෙවල අපි හිටවල ඒක කර ගන්න ඕන. දැන් මේ පූජා වලින් කරන්නේ ඔන්නෙම මුල සකස් කරලා පසුතලේ හදලා දෙන්නේ. ඒ පසුතලේ ඉන්නකොට පසු දුරු වෙලා යනවා. සතිය ශ්‍රේෂ්ඨයි හේත් වෛරය නොමිදි. මෙත්තා සහගත හිතකින් කරන්න ආව කටයුතු වලින් වෛරයෙන් මිදි. නම් වෛරයෙන් මිදෙන්න බැහැ. හතියෙන් හතර දෙපට්ටානේ හිටියයි. මාර්ගය වඩා ගන්න ගියත් වෛරයෙන් මිදෙන්න බෑ, බාධක එනවා. බාධක වලින් මිදෙන්න ඕන වෛරයෙන් මිදෙන්න ඕන නම් අර මෙත්තා සහගත හිත පතරෝල මෙත්තා සහගත කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වලින් කටයුතු කරලා ඒකෙන් මිදෙන්න ඕනේ. එනම් මෙත්තා කරපු ප්‍රඥා ශාසනයක් නෙමෙයි කරුණා ශාසනය, ප්‍රඥා ශාසනය දෙකෙන් මිදෙන්න. බුද්ධ ශාසනය කරුණා ශාසනය, ප්‍රඥා ශාසනය කිව්වේ ඒකයි. ඉතින් මෙන්න මේ ආකාරයෙන් විදර්ශනා කිරීම කියන්නේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් මෙන්න මේ ආකාරයෙන් අනිත්‍යයි. ඒක දකින්න ඕනේ. මේ ආකාරයෙන් දුක්ඛයි. මේ යම් පිච්ඡං න ලබති තම්පි දුක්ඛං. කැමැති යමක් කැමැතිේ ලැබෙන්නේ නැහැ නම් ඒක දුකක්. ලේසියම දුක තෝරගන්න බෑ. යමක් අනිත්‍යයි ඒ නිසා දුකයි කිව්වම යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා ගන්න එක අපිට පැටලෙලි දහිතයි. යමක් ස්ථිර නැත්නම් දුකයි කියන එතන අපිට දුකක් එනවා. ඒ දුකම ඉතිරි නැහැ. ඒකත් දුකද? දුකෝ ලෝකේ පතිත්තා. මේ ලෝකේ දුකෙහි විහිල්ල. එහෙනම් ඉෂ්ට ප්‍රිය දේවල් 100ට එකක් නෑ. මේ ලෝකේ අනිෂ්ට ප්‍රිය දේවල් 99ක්. අර ඉෂ්ට ප්‍රිය එක ලබා ගන්න ලෝක සත්‍ය අනිෂ්ට ප්‍රිය 99ක් අසුරු කරනවා. ඒ අනිෂ්ට ප්‍රිය 99ෙම ඉතිර නැත්නම් ඒක දුකද? යමක් ඉස්තිර නැත්නම් ඒක දුකයි කිව්වහම අපිට පැටලෙන තැනක් තියෙනවා. යම් පිච්චං නලබති තම්පි දුකං කිව්වහම නේද ඒක නෙමෙයි කියන්නේ. යමක් කැමැති සේ නැද්ද ඒක දුකයි. කිසිම පැටලෙන්නක් නැහැ. ධර්මයට විරුද්ධවත් නැහැ. දුක දැනගන්න පුළුවන් නම් යම් ක්‍රමයකින් මනසේ ඒ ක්‍රමය ගන්න පුළුවන්. මංගල ධර්මදේශනායම දුක දැනගන්න ක්‍රමී පින්නුවේ මොකද්ද? යම් පිච්චංග ලබති තම්පි දුක්ඛං. කැමැති යමක් ලැබෙන්නේ නැහැ නම් ඒක දුකයි. අපි ඒකම ගන්නවානේ. බුද්ධ ධර්මයට විරුද්ධ නැහැ. අපිට හොඳටම පැහැදිලි ඉන්නේ. කැමැති දේ ලැබෙනවා නම් දුකක් නැහැ. කැමැති දේ ලැබෙන්නේ නැහැ නම් දුකයි කියන එක කතා කරන්න කිසි දෙයක්වත් නැහැ, ප්‍රශ්නෙකුත් නැහැ, තර්කවාද එකක්වත් නැහැ. නම් මොනවද කැමැති තියෙන්නේ? අනේ විදර්ශනාවට දැන්. කැමැති තියෙන දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා කාගෙන් වතහලා හරියන්නේ නැහැ, තමන් කල්පනා කරනවා. මොනවද කැමැති තියෙන්නේ? මගේ ජීවිතේ පටන් ගත්ත දා පටන් මේ වෙනකම් මම මොනවද ඇසුරු කළේ? මම මොන මොනවද කැමති වුණේ? ඒ මගේ කැමැත්ත හරි ගිහින් තියෙනවද දැන්? ඒකෙන් මම බලාපොරොත්තු හරිය ලැබුණාද? පුංචි කාලේ මම හරි කැමැත්තෙන් තිබුණා. මට ලස්සන ඇඳුමක් හම්බුණා කියලා පොඩි කාලේ උඩ පැන පැන ගත්තත් මතකයි. සතුටු වුණා. කොහොමද දැන් ඇඳුම්? ඒ සතුටු වෙච්ච කාරණේ හරියට තිබුණාද? දැනුත් මට මතක් කරලා සතුටු වෙන්න පුළුවන්ද ඉතින් ඒ වගේ. උඩ පැන පැන ඉන්න පුළුවන් සන්තෝෂේ. මට පුංචි කාලේ ඇඳුමක් හම්බිලා මම ඇඳගෙන හිටියා කියන්නේ. එහෙම දැන් හිතන්න දෙයක් නැහැ. දැන් දෙහැපිට දිනනවා නම් කබල ඇඳුම. පුංචි කාලේ ඇඳලා බලහක දැන් මට හඳගන්න යන්නේ කවුත් නැහැ. දැන් දුක් වෙනවා නේද? කොහර හතුරු හැඳුනා. කැමතිකෝ. ඉගෙන ගන්න කාලේ පොත්පත් අරගෙන ගියා මට ලස්සන පොතක් හම්බුණා, අලුත් පොතක් හම්බුණා, සතුටු වුණා. දැන් තේ සතුට එහෙම ලබන්න පුළුවන්ද දැන්? ඒවයි මේවා. එදා සතුට වෙලා තියෙන හැයක් ඇති දෙයක්. රසාව කළා, ඔක්කොම කළා කියලා සතුටු වුණා. රසාවට යන්න පත්වීම එනකොට බොහොම සතුටයි, කන්න ඕනේ. රසාවට ගිහින් දවසක ඉපදිය. මම මල වර්ථ ගැද්ද වන්දන හැටි මේක දඟලන්න ඕනේ, ඉවරයක් නැහැ. මේ මාත්‍ය ලෝකගෙන් බේරෙන්න බෑ. මේ පැත්තේ මෙහෙම කෑ ගහනවා. අනේ මම දන්නේ මහා කරුමයක් මේක නම් කිකේ දැන් කියනවා. ඊට අවුරුදු දෙකක් මෙහෙ ඉඳලා රසාව ගන්න එනකොට රසය පත්වීම ආපු දවසේ තව වැලට ගිහින් නැහැ. එළි වෙනකන් ඇහැරිලා නිින්දක් නැහැ. ඊට රසාවට යන්නේ. හතුර කෙලවරක් නැහැ. ගිය රසාව කරලා අවුරුදු දෙකක් ගිහලා බලනකොට මොන මල කරදරයක්ද මම දන්නේ මේක. බැනුන් අහලා ඉවරෙකුත් නැහැ, වැඩ කරලා ඉවරෙකුත් නැහැ. හොඳක් අහන්න කවදා හම්බෙන්නේ නැත් නෑ මුංගි. නම් පටන් ගත්ත දින වට මට නම් දැන් තීත්ත වෙලා ඉන්නේ. අහ හොඳයි කියන රෑලිය නිකන් ඇහැරලා හිටයි රසාවයි මේ කියන්නේ. දැන් මේ අපි බලන්න ඕනේ අපේ ජීවිතයේ අධ්‍යක්ෂය. කැමැති දෙයක් අපි ලැබුවාම කැමැති දෙය තිබුණාද? අපි කැමැති වෙලා තියෙන්නේ කැමැති දේ අපි බලාපොරොත්තු ඉෂ්ට වෙන්නේ ඒවට. බලාපුවාම හැම එකක්ම බලාපුවාම මුළු ජීවිතේ එකක් නෙමෙයි, උතර පටන්ගෙන සුන්දර වස්තු ඇතුළු කරපු එකක් නෙමෙයි. ඔකෝම අරගෙන බලපුවාම අපි විඳලා තියෙනවා, බලාපොරොත්තුවක් ඇතිකලේ තියෙනවා. මේ මේ ආස්වාදය මේකේ ලැබෙනවා. කොච්චර හොඳද කියලා. ඉදිරි වෙච්ච ආස්වාදිකුත් නැහැ. පස්සේ බලනකොට බුස වින්දා වගේ බලාපොරොත්තු වෙන දුක් විඳලා තියෙනවා. අපි මුළු ජීවිතයක් ගත වෙන්නේ මරණකම් ওই විදිහට. අර මිනිස්සයා බලහන්කෝ දැන් මෙච්චර මෙයා කළා, දැන් වාහනයක් අරගෙන යන හැටි පේන්නේ නැද්ද? සුන්දර ලෝකෙ. ඉතින් මමත් මේ විදිහට යන්න නම් මල ඒ මිනිහගේ තත්ත්වෙ මම පත්තිනේ කොහොමද කොච්චර ඉන්නේ අම්මා අදලා හම්බ කරලා තියනවද? මට මොනවා හරි කමන්නේ හම්බුණා කිය මිනිහා දඟලලා දඟලලා හම්බ කළා. එයාත් ඉතින් ආවොත් එහෙම. අපෝචි කිසි කරදරයක් නැති නිසා දැන් බලපුවාම අර පැත්තේ අරුන් ස්ටයි කරන්න හදනවා. මේ පැත්තෙන් බඩ රිව් කරන ගන්න විදියක් නැහැ. මේ පැත්තෙන් ව්‍යාපාරයක් කරන්න ඔය මනුස්සයා දැවෙනවා තැවෙනවා. ආ වාහන යන ගමන ගිනි අරගෙන පිටින් බලන මිනිහා කියන බලහඟ සුභෝපභෝගී තත්ත්වේ යන්නේ නැහැටි. පින් කරපියොන්ගේ ඇත්නේ දෙවිවරු වගේ මේ කියනවා. හරි යන මනුස්සයා අවුල් ගිනි ඔළුව ගිනි අර කල්පනා කරනවා. වාහනේ මේ හැපේ නැතුව වේලා ගන්න 99 අරව විශ්ිත වෙනකොට හිතාගන්න ඕනේ. මානසිකත්වයේ වැටිලා ඇයිදලා අඬනවා. මට ඔක්කොම තියෙනවා, සල්ලි තියෙනවා, ඔක්කොම තියෙනවා, මොනවා කළත් වැඩක් නැහැ. මගේ බලාපොරොත්තු එකක්වත් ඉෂ්ට කරගන්නද? මල්ලඟ ඇවිදලා අඬපුවා හන්ද ඔයගෙ කෙලවරක් නැහැ. මහා කෝටිපති ලක්ෂපති. ඇවිදින් ඉන්නේ ඉස්සෙල්ලා ඉඳන් ඒ කටයුතු කරනකොට ඔයගෙ ඇවිදින්න අඳුනාවල් නොයේ කියලා කියලා පිළිසරණ හොයාගෙන මොකද මේකට කරන්න ඕනේ, කොහොමද මේකෙන් බේරෙන්නේ? ඔය ප්‍රශ්නේ නගපුවා. ඉතින් බලපුවා මේ හොඳටම දන්නා මේ කෝටිපති වෙලා ලක්ෂපති වෙලා සැනසෙල්ල ඉන්නවා කියලා බලාපොරොත්තුවක් තියෙනවා. අපේ මත් දැකීම් තියෙනවා. ඒ අය ඒ කියන දේ නෑ. සාමාන්‍ය මානසිකත්වයේ තියෙන සාමාන්‍ය මිනිහා ලබන සැනසුම ඒ අය භුක්ති විඳින්නේ නැහැ කියන එක පැහැදිලිව පේනවා. මොකද කැමති වෙන දේ ලෝකයා කැමති වෙන්නේ ඉෂ්ට ප්‍රිය දේවල්. ඉෂ්ට ප්‍රිය දේවල් බලාපොරොත්තු වෙලා එසේ පවතින්නේ අපිට ඕන හැටියට පවතිනවා නම් එහෙම එකක් ලෝකේ නෑ. තවටනවා ඇති හේ පෙන්න. ඇසුරට ගියාට පස්සේ ඒකම ගිනි ගොඩක් වෙනවා. දැන් අපි ඇහුවොත් එහෙම. අහක දාන අසූචියේද අපිට දුක් කරදර දෙන්නේ අතේ තියෙන මුදල් පසුම් පිය දැන්. අපි කියන අසූචියේ අපිට අසූචියනේ අපිරිය. ඒකේ ජරා මුදල් පසුම් පිය කොච්චර ආස්වාද දෙනවද කොච්චර හොඳ. මුදල් පසුම් පියත් අරගෙන ඉවෙලා හිටන් ගිහින්න. ඔක ඉනේ ගහගෙන ගිහලා හිටන් කලිසම හරි ඇඳගෙන ගිහින්න. වන්දනා ගමනක් හරි නැනම් නිනෝද ගමනක් හරි කියලා කොටයක් උඩ ඉඳ ගන්නවා කැලෑවට ගිහින්. අර මුදල් පසුම් පිය තිබ්බා පැත්තකින් අසූචියක පල්ලට දාලා එන්නව මත ඇතුල මුදල් පසුම්. බස් එකේ මගක් එනකොට මතක් වුණා. චා. මුදල් පසුම් පිය කොටේ උඩ. තව එකක් ගොඩේ පල්ලියේ තියෙනවා. දැන් හත් වෙනේ කොහෙද? අපිට දුක එන්නේ කොටේ පල්ලේ තියෙන එක ගැන මතක් කරලා. හරකට ඒක පල්ලේ. කොටේ උඩ මුදල් වසුම් වෙයි. දැන් අපිට දැවෙන්නේ කොයි එකද? ප්‍රියයි මනාපයි වටිනවා කියලා මුදල් වසුම් වෙන්නේ නැති එකේ ගින්න ඇවිල්ලා. අපිට දුක දෙනවා කියලා පල්ලේ හරියට ආපු එක අපිට ගානක් වත්. යකෝ ඒක ඌරේකව කාලා කියලා දැන් නැමෙලා කිව්වද එහෙම හරි. එහෙම කවකට ප්‍රශ්නයක් නැහැ. හැ මුදල් වසුම් පිය කවුරු හරි අරන් යද්ද මෙලහට ගිහිල්ලා ගෙනිච්චාද කිව්වොත් එහෙම මතක් වෙන ගානේ ගිනි ගන්නවා. එහෙනම් අපිට සැපයි ප්‍රියයි මනාපයි කියලා අපි අල්ලගත් එකද ගිනි දීලා තියෙන්නේ. අපි අතහැරලා වැඩක් නැහැ කියලා පැත්තකට දාපු එක. අන්තිමට බලනකොට ප්‍රියයි මනාපයි යහපතයි මට හරි සම්පත්තියක් හම්බුණා කියලා කිව් එකම හැමදෙනිම ගිනි දෙනවා මිසක්. කඩයිද බිඳීද විනාශ කරයිද කැඩෙයිද බිඳීද විනාශ වෙයිද කලාපිත විනාශ කර තමයිද හොරු බහැර ගනීද මා කැමති ආකාරයෙන් විරුද්ධතාවයකින් මේපත් වෙයිද. ඔය හැම ගින්නක්ම සැක කුකුල් සහිතව දැන් පටන් ගෙන දවනවා. මොකද්ද වටිනාකම වැඩියෙන් හිතට ගත්ත දේ නිසා. එහෙනම් අපිට හැංගවිලා තියෙන පැත්තක් ඔය. අපි හිතා ඉන්නේ අපිට හැප දෙන්නේ අපි බලාපොරොත්තු වෙන ප්‍රියමනාප දේවල් කියලා. අපිට ගිනි දීලා තියෙන යන් තරමක් ඒ ප්‍රියමනාප දේවල්. අපි ප්‍රියමනාප වශයෙන් ගත්තේ නැති යමක් ඇත්නම් කැරුණත් බිඳුණත් විනාශ වුණත් අපිට කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද කියන මූලික සැකයක් බයක් ඉවරයි. කැරුණා බිඳුණා විනාශ වුණා කියොත් අපිට ඒකේ ප්‍රශ්නෙකුත් නැහැ. කඩා බිඳ විනාශ කර දමයිද කියන සැකේ අපිට ගිනි දෙන්නේ නැහැ ඒක. කඩා බිඳ විනාශ කර දැම්මා කියන ප්‍රශ්නෙකුත් නැහැ. ඒක තිබුණත් එකයි නැත්නම් එකයි අපිට ප්‍රශ්නයක් නැහැ. අපේ මානසිකත්වයට අහක දාපු හැටියටම දැක්කනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අර ජේතවනාරාමී අර මිදුලේ දාලා තියෙන පොළොර රොඩු අතු කැබලි කවුරු හරි අරන් ගියොත් මොකද හිතෙන්නේ? කල්ලා බිඳලා දැම්මොත් පුච්චලා දාලා ගියොත් මොකද හිතෙන්නේ? ආයෙ මොනවා හිතන්නද? අපිට ප්‍රශ්නයක් නැහැ නේද? කණ්ඩේක හරයත්යක් ඊක නැහැ නේ. මහණියේ මම කියන කයත් එක්කලා සම්බන්ධයට උන්නේ දර කැලේ ගන්න හිතා ගන්න පුළුවන් වෙන දවසක් වුණා. ඔබලා දුකෙන් නිදා. එදාටයි අසහනිය ඉවරයි. අන්න වෙනම වැදගත් දෙයක්. එහෙනම් මේ ප්‍රියයි මනාපයි යහපතයි කියන ඒවා ඒ තත්ත්වෙට පත් වෙලා දකින්න නම් මේවා අපි බලාපොරොත්තු වෙන සුන්දර වස්තු නෙමෙයි කියලා දකින්න ඕනේ. මේවා අපි ගින්නට ඇදලා තමයි ඌල් කියලා දකින්න ඕනේ. ඒ උගුලේ බැඳි බැඳි අපි යන්නේ හොදව හොය හොය මුලාව නිසා කියලා දකින්න ඕනේ. මෙන්න මේ කියන දැකීම දකින්න නම් යලි යලි ආවර්ජනා කරන්න ඕනේ සත්‍යයට අනුකූලව. අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ, දුක්ඛ වශයෙන් බලන්න ඕනේ, අනාත්ම වශයෙන් බලන්න ඕනේ. විවිධාකාරව බලනකොට කියන විදර්ශනා කරනවා. දුකයි දුකයි කිව්වට බෑ. කොහොමද දුක් වෙන්නේ? මොන මොන ආකාරයෙන්ද දුක ගොඩ නැගෙන්නේ? ඒක දකින්න ඕනේ. එතකොට සංඛාර දුකේ, දුක්ඛ දුකේ, සංඛාර දුකේ විපරිණාම දුකේ. කොටස් තුනකින් උත්තර බෙදලා පෙන්නනවා. දුකක් එන හැටි. දුක්ඛ දුක්ඛයක් එනවා. මොනවද? යමක් මේ ලෝකේ හොඳයි කියලා අල්ලාගත් තැන් පටන්ම ඒ හේතුවෙන් හටගන්න දුක ගොඩක් එනවා. දුක්ඛ දුක්ඛේ. මොනවා නිසාද? හොඳයි කියලා අල්ලාගත් එක නිකන් පවතින එකක් නෙමෙයි, නිකන් හම්බ වෙන එකකුත් නෙමෙයි, නිකන් පවත් ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. මාර්ග
වචන ඒ වචනේ කියන්නේ අනිත්‍යද අනිත්‍යද?
දැන් අනිත්‍ය කියන එක අපි අද තෝරාගෙන තියෙන වචනේ. යදානිච්ඡං අනිච්ච කියන්නේ වචනේ තියෙන්නේ. දැන් මේ අනිච්ච කියන වචනේ ශබ්ද වශයෙන් පදේ ගినాපු වචනයක්. නමුත් මේක භාෂාවකට ගෝචර කරනකොට භාෂාව ලියන කාලෙදී. මොකද අර්ථ ලියන කාලෙ වෙනකොට. ගත්ත භාෂාව බුදුරජාන් වහන්සේ දුන්න භාෂාව නෙමෙයි. දැන් අනිච්ච කියලා අපි ලියනකොට මේ සිංහල අකුරු වලින් තමයි පාලි පදේ ලියන්නේ අද. පාලි අකුරු තිබුණෙත් නැහැ. එහෙනම් ගෙනාවු සද්දේ යම්කිසි භාෂා විසරදීන් විදිහින් දැනගෙන ඉදා දැනගෙන හිටපු ආකාරයට තමයි ඒකට අර්ථය දීලා හිටන් පද නිරුක්තිය ලියුවේ. එහෙනම් අයන්න දැන් අනිච්ච කියනකොට ස්ථිර නැහැ කියන එකට ගන්න වචනේ පද අනුව. ඒ කියන්නේ පද නිරුක්තිය අනුව, භාෂා නිරුක්තිය අනුව. ඡයන්න බැඳි ඡයන්න දන්තද ඡයන්න බැඳි ඡයන්න තිබුණා. ඒ අනිත්‍ය කියන එක කියනවා එක අර්ථයක්. ඒ ස්ථිර නැහැ කියන්නේ ගන්නවා.
අනිත්‍ය කියන්නේ ස්ථිර නැහැ කියන එකනේ.
ඔව් අනිත්‍ය කියුවෙත් ඒකනේ. ස්ථිර නැහැ කියන එකනේ. ඉච්ඡ කියන්නේ කැමැත්ත. කැමැත්ත නැහැ කියන්නේ අනිත්‍ය. මේ තව අර්ථයක්. දැන් වචනේ පැටලලා තියනවා කියන්නේ අනිත්‍ය කියනකොට අනිත්‍ය කියන පදේ ගෙනාවා මිසක් අකුර වලින් ගෙනාවේ නැහැ මුලදී. පදේට පදාර්ථයක් ගෙනාවු එකේදී ගත්තේ මොන අර්ථයද කියන එකයි මිසක් තේරුම් ගන්න බැරුවේ. ස්ථිර නැති නිසා දුකයි කියන එක බැසී ඊට පස්සේ කාලේ. යදානිච්ඡං තන් දුක්ඛං කියනකොට යමක් ස්ථිර නැද්ද ඒක දුකයි කියලා ඉුවේ පස්සේ හදාගත්ත භාෂානි වෘත්තිය. පෙළදහමේ අදහස වෙතෙන ගන්න පුළුවන් නම් පෙළදහමේ අදහස හරියට තිබුණා කෙනෙක් තමයි ඒ භාෂාවයි ලියනට එහෙම ගත්තා නම් ගන්න වෙන්නේ.
සමහර විට අනිච්ච කියන වචනේ මේ උච්චාරණය පහසු වෙන නැහැදී අනිච්චය කියලා ප්‍රකාශ කරන්න දෙන්නේ.
වෙන්න පුළුවන්. ඔය භාෂාවල් කියන ඒවා එක එක පද වෙනස් වෙනවා. පද අර්ථ වෙනස් කරගන්න සම්මතෝ. නම් මූල ධර්මයේ අර්ථයක් තියෙනවා නම් ඒ පදේදම දැන් මාගදී භාෂාවේ අර්ථය ඒ ගති හඬ කවුරුවත් ගොතපු පදයක් නෙමෙයි. ඒ ගතිගුණයට අනුකූලව ගතිරුව සහ ගතිහර කියලා දෙකක් අනුකූලව සමානව ගොඩ නැගෙනවා. අනිත්‍ය අනිත්‍ය කියලා කිව්වොත් ස්ථිර නැහැ කියන එක. අනිත්‍ය කිව්ව කැමැතිසේ නැහැ. ඒ කැමැතිසේ නැහැ කියන එක අර්ථයක් ස්ථිර නැහැ කියන තව අර්ථයක්. ඉතින් මේ අර්ථ දෙක තැනට ඔබින විදිහට ගත්තොත් තමයි යෝ නිරුක්තින් න ජානාති දැකේ නැහැ වෙන්නේ ඒකයි. ජානාති පිටකත්ය මේ ත්‍රිපිටකයේම දැනගත්තා. පදේ පදේ විකං මේ පදින් පදේ සැකාරින්ද ගිහිලා තැනට ඔබින විදිහට දාගන්න බැරුව. වනේ අඳ ගජුවි අඳාලිය කැලේ හැදෙනවා වෙනවා. දැන් මේක තමයි වෙන්නේ ඔය පන්නේ. යමක් ස්ථිර නැත්නම් ඒක දුකයි කියලා ගත්තොත් දැන් අපි බලන්න ඕනේ ධර්මීය බහ බලන්න ඕනේ බහ හිතිනවාද යමක් කියනකොට මොනවද යමක් කියන අලංගු නොවේනේ ලෝකෙ ඔළුව එකක් වුම බඩේ අමාරුව අංශභාගෙ පිළිගා මේවත් යමක් කියන එකයි තියෙන්නේ ඒක ස්ථිර නැහැ කියලා කියන්නේ ස්ථිර නැත්නම් දුකයි එහෙම ගත්තොත් එහෙම අර පිළිකාව ස්ථිර නම් සැපද බඩේ අමාරුව ස්ථිර නම් සැපද ඔළුව එකක් වුම ස්ථිර නම් සැපද ඉතිර නැත්නම් ලොකු සාහනයක් දිනා මේකෙන් මිදෙන්න පුළුවන් මොන ක්‍රමයකින් හරි. ඉතිරයි කියන වචන එකත් දෙන්න. මිදෙන්න ක්‍රමයක් නැහැ. එහෙනම් ඉතිර නැත්නම් දුකයි කියන්නේ ඉතිර නම් සපයි කියන එක. එහෙනම් අපි බලන්න ඕනේ අර කැලල බුද්දාල යමක් කියලා නේ කිව්වේ. කැමැති යමක් ඉතිර නැත්නම් කියලාවත් තිබුණේ ඔතන වේවිල තියෙනවා. ඔව් කැමැති යමක් ඉතිර නැත්නම් දුක තමයි. කැමැති කියලා එකක් නැහැ. යදනිච්ච. යමක් ඉච්ච නැහැ. එතකොට යමක් කැමැති ඉතිර නැද කියලා ගත්තොත් අර්ථය යමක් කියන මේ මුළු ලෝකෙ තියෙන අපි ප්‍රියමනාප අප්‍රියමනාප සියල්ලම කොටු වුණා. ලෝකෙම අරන් බැලුවොත් ප්‍රියමනාප 100ට 5ක් නම් අප්‍රියමනාප 95කින් පිරලා තියෙනවා. ප්‍රියමනාප මායා දර්ශනේ විතරයි. මනවරණ රූප ආස්වාදයේ ප්‍රියමනාපයි. එතකොට බුදුරජාන් වහන්සේ එක අවස්ථාවකදී අහනවා මෙහෙම දෙයක්. එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ළඟට මිනිස්සෙක් ඇවිදilla. ඇහුවා ඔබ වහන්සේලා මේ හුදකලා විවේකීව අරන් ඉන්න මොකද්ද මේ කරන්නේ? මොන සහනයක් බලාගෙන මේ ලෝකේ ඔක්කොම දුකයි කියලා උත්තරයක් දුන්නා. පිනිපිනි තියෙන සැපසාන් සුවේ දුකයි කියන මෝඩයක් අරන්. මොකද මේ මෝඩ බලන්න මරණව බේවන්නේ වැඩක් නැහැ කියලා යන්න කියලා. මේ වෙලාවේ භික්ෂුන් වහන්සේලාගේ මේ කාරණේ බුදුරන් වහන්සේට ආරම්භ වුණා. අර භික්ෂුවට එන්න කියලා බුදුරන් වහන්සේ අහනවා අන ඔබගේ ප්‍රඥාකර කොහොමද උත්තර දුන්නේ? ඒ මිනිස්යාට ස්වාමීනි මේ ලෝකේ තියෙන ඔක්කොම දුකයි මේ මනුස්සය මේ ලෝකේ තියෙන ඔක්කොම දුකයි ඒ හින්දා අපි මෙහෙම ඉන්නේ කිව්වා. ඇයි මෝඩය එහෙම කිව්වේ? මේ ලෝකයේ ප්‍රිය ස්වභාවයක් මధుර ස්වභාවයක් නැහැ නම් සත්‍යය හැරිසරනවාද? අල්ලනවාද? මේ ලෝකේ ආදීනවයක් නැහැ නම් මේකෙන් මිදෙනවාද? ඇයි ආස්වාද සහගත ලෝකේ දුකයි කිව්වේ? ආස්වාදී ආස්වාදී හැටියට දකින්ද? ආදීනවේ ආදීනවේ හැටියට දකින්ද? දැන් ඔය ටික පින්නුව නම් ප්‍රශ්න ඉවරයි. අදත් මොකද කරන්නේ? ආස්වාද දිනදී ආස්වාද හැටියට දකින්න කිව්ව එක පෙන්වන්න නෙතුයි. ඒකත් ගයි කියනවා. අපි මෙතන යථාර්ථයට කොහොමද එන්නේ? එන බුදුරජාන් වහන්සේ මේ සියල්ල දුකයි කියයි මේ ලෝකේ පැවැත්මට අයිති දෙකක් පෙන්නනවා. දුක සහ දුකට හේතුව පැවැත්මේ තියෙනවා. බුදුරජාන් වහන්සේ දුක පෙන්වව වෙනම දුකට හේතුපත් තියෙන බව පෙන්වන බුදුරණන් වහන්සේ දුකට හේතුව වෙන්නේ යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත තත්‍ර තත්‍රා විලන්දනී හේය යතියන් කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. ඒක දුකයි කියලා පෙන්වනවා. නෑ දුකට හේතුව ඔන්න ඕකයි. ඕක ප්‍රිය ස්වභාවය මధుර ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා ලෝක සත්‍යය ඇලිනවා. පැහැදිලිව දේශනා කළා. නෑ සියල්ල දුකයි කියලා බුදුරණන් වහන්සේ දේශනා කළේ නෑ. හැබැයි දුකට හේතුව කියන මේ මරවුගුල පස්සේ ගිහිල්ලා තමයි මේ දුකට වැටෙන්නේ. තුලනාත්මකව බලනකොට පේනවා. 105ක ආස්වාදයේ 95ක දුක් විඳිනවා. මෙන්න දකින්නේ. ආස්වාදයේ ආස්වාදයේ හැටියට දකින්නේ. ආස්වාදයේ යථාර්ථය දකින්නේ. ආදීනවේ ආදීනවේ හැටියට දකින්නේ. දැකලා පස්සේ මොකද වෙන්නේ? මාත්‍ර ආස්වාදය පස්සේ යන්නේ මහා ආදීනව ගුණ දුකල ප්‍රගහන. බලපුවාම ආස්වාද මාත්‍රේ බලපුවාම ඒක හරයක් නෑ. ඒක කිවිල යනවා. ඒක උගුලක් වෙලා. මායාවක් බවට පත් වෙලා ආස්වාද මායර හවතනවා. හැවටින් හැවටින් දුක පස්සේ යනවා. මෙන්න මේක දකින්න. එහෙම කිව්වන අර මිනිසයා මේ ලෝකෙ ඔක්කොම දුක කියලා කියන්නේ කිව්වත් නැතුව. මේ ලෝකෙ ආස්වාදයක් තියෙනවා. ඒ නිසා මේ යන්නේ සත්‍යෙ. හැබැයි ආස්වාදයේ මායාවක් කියලා තියෙනවා මේක තේරෙන්නේ. ඔය මායා ආස්වාදය අල්ලන්න ගිහිල්ලා අප්‍රමාණ දුකකට ගොදුරු වෙනවා. මෙන්න මේක දන්න නිසා ආස්වාද මායාවට මුලා වෙන්නේ නැතුව අපි ඇත්තටම ඉන්නේ. දුකේ නිදහසින් ඉපෙ මේක. අර මිනිහට පිළිගන්න වෙයි. දැන් මෙන්න මේ වගේ බුදුරජාන් වහන්සේ දුක මෙන්න මේ ලෝකයේ පැවැත්ම තුළ සියල්ල දුකයි නෝ කියා. දුක සහ දුකට හේතුවක් තියෙනවා කියලා පෙන්නනවා. දුකට හේතුව දුක නෑ. ඒක පිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තිය ආස්වාද ජනකයි. ඒ ආස්වාදජනක මායාවට ගෝචර වෙන්න ඒක අත්හැර ගන්න බැරි මායාව නිසා වටිනාදයක් කියන ෘට්ටිය නිසා ඒක වටා තියෙන දහසක් දුක්ඛම් කටල ඔකෝම දරා ගන්නවා අර ආස්වාද මායාවට බුදු වෙලා මෙන්න මේ නිසා ගිහි බලගහන් දුක විඳිනවා ආස්වාද මායාව ගෙවිල යනවා ඉදිරියට ආශිරය හිත තියන්නේ මොකද්ද ඒ જાති එකක් මතු හදා ගන්න ඒක 99ක් දුක් වලින් 105ක් ආස්වාද මායාවේ ආයිසිය රණු ගානක දුකට වැටෙනවා ආයිසිය කර ආස්වාද මායාවල ඉදිරියට බලනවා අන්තිම අහුවෙන ආස්වාද මායාවකුත් නැහැ දුක විඳිනා ගමන යන මෙන්න මේකයි ලෝකේ යථාර්ථය කියලා දැක්කන මෙන්න දුක පිළිබඳව විදර්ශනා විදර්ශනාත්මකව දැනගන්නවා කියන්නේ මේකයි නමුත් අද මේ කාලේ වෙනකොට චිත්තක්ෂණේ දකලා දුක දැනගන්න ක්‍රමවත් විලක්කය කියන එහෙම ක්‍රමයක් ගන්න පරිණාමයටපත් වෙන හින්දා දුක මේ දුකයි පරිණාමයටපත් වුණේ නැහැ දුක නැහැ කියලා කතාවට තමන් සම්මත කරගෙන ඉන්නවා කියපු කතාවේ පිළිලා බෞද්ධයනි බුදුහාමරේ විරුද්ධව කතා කරන්න හොඳ නැහැ කියලා. අපි අහනවා ඔයාට මේ අත අත ගෑව සුවයක් දැනෙනවද? ඔළුව අත ගෑව සුවයක් දැනෙනවද? දැනෙනවා කියලා. අපි අහනවා මේ විපරිණාමයක් නැතුව එක එක අවස්ථාවේදී අත මෙතනම තියාගෙන හිටියොත් මොකද වෙන්නේ? අත ගෑව විපරිණාමයක් වෙනවා. වෙනස් වෙන්න ඕනේ. ඉස්සෙල්ලා තිබෙන ස්පර්ශය වෙනස් වෙවි ඊළඟ ස්පර්ශය ආව ඒක වෙනස් වුණා ඊළඟ ස්පර්ශය තව මේ ක්‍රියාවලියක් වෙනුයි තමයි අත ගෑම සිද්ධ වෙන්නේ. අත ගෑමේ සුවේ ඔයාලට මේ විපරිණාමයේ නොතිබුණ තියෙනවද? ওই විපරිණාමික ක්‍රියාවලිය නිසා නේද ඔයා සුව විඳනයක් ලබන්නේ? එයාට විපරිණාමයේ දුකයි කිව්වොත් ඔයා මේ සුව ලබන්නේ විපරිණාමයේ නිසාමනේ ඒකත් ලබන්නේ. චලනයක් නැත්නම් හෙලවීමක් නැත්නම් සුවයක් එනවා. කොයි පැත්තකද? ඒ නිසා බුද්ධිලා බලාපොරොත්තු වෙනා නේද මේ විලාසෙ? සුව බලාපොරොත්තු වෙන ලෝකයා ඒ තුල විපරිණාමික ක්‍රියාවලිය බලාපොරොත්තු වෙනා නේද සුව ලබන්න බැහැ. එහෙනම් අපි කිව්වොත් මේ විපරිණාමයේ දුක කිව්වොත් අපි අපේ පිනිපිනි තියෙන ඇත්තකට විරුද්ධව කතා කළා. විපරිණාමික ක්‍රියාවලිය නැත්නම් මේ ලෝකේ එකම ජනිත වෙන සුවයක් නැහැ. කුස්මා කිමින්ද ගත්තා. කිමින්ද පටන් ගන්නකොට තිබිච්ච එක ඊළාට ගෙවුණා. තව ටිකක් කිම්බයි එකක් ගෙවුණා. තව ටිකක් කිම්බයි එකක් ගෙවුණා. නමුත් කුස්ම උඩට ගන්නකොට ආස්වාදයක් ලැබිලා. මෝතා මෝතා පාසා ගෙවෙන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැතු. කුස්ම ගන්නින් නැතු මල ලංකරේ කියනන් එහෙම ආස්වාදය ලැබි. සුවඳ බලන්න. කොහොමද සුවඳ සුවඳ ආස්වාදය ලැබි. විපරිණාමික ක්‍රියාවලිය ක්‍රියාත්මක කළාම ආස්වාදය ලැබෙපු නිසා විපරිණාමික ක්‍රියාවලිය මිනිහට අවශ්‍යයි. ඒකෙන් හපින්නේ මේ ආස්වාදය ඉඳ බැලිලා තියෙන එක. එන ක්ෂණක් ක්ෂණයක් ගන්නේ මොහොතේ මොහොත ඔක්කොම වෙනස් වෙනවා කියලා දකිද? ඇත්ත. ආස්වාදය පාවි. වෙනස් වෙන හින්දානේ ආස්වාදය මතුවේ. අපිට එකක් තියෙනවා. එහෙන වෙනස් වෙන නිසානේ මේ අපි දකින්න ඕනේ. මේ ප්‍රිය කරන මනාප කරන ආස්වාදයේ කැමැති සීනේ. කැමැති සීයේ පවතින දෙයක ආස්වාදයක් ලබන්න ලෝකේ නෑ එහෙම එක. මේක වැරද්ද. ලබන ලබන ආස්වාදයක් ඇද්ද? ඒක කැමැති සීයේ නැති නිසා මොකද්ද කැමැත්ත? ඒක ආස්වාදාත්මකව පවතිනවා නා. සිද්ධිය මොකද්ද? ඒක ගෙවිල යනවා. ඒකට විරුද්ධ ඒවා වෙනවට කැමැති නෑ. නමුත් යථාර්ථයේ මොකද්ද? විරුද්ධ ඒවා එක වහනවා. මෙන්න මේක අපි තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ ටික තේරුම් ගත්තාම අපි දකිනවා ආස්වාදී ආස්වාදී හැටියට දකිනවා. තව දෙයක් දකින්න ඕනේ. මේ ආස්වාදී කුමක් නිසා කොතන හට ගන්නවද? ඇයි ඒක හට ගන්නේ? ප්‍රම දෙකක් තියෙනවා. ලදරු වයසේ ළමයෙකුට තරුණ ගෑනු ළමයෙක් දැක්කොත් එහෙම තරුණියක් දැක්කොත් එහෙම මොකද ආස්වාදයක් එනවද? ඇහැර රූපේ දෙනුනා. අර හැඩවැඩක තිබුණ ආකාරයද එහෙන් දැක්කා. ආස්වාද හැඟීමක් තියෙනවා. ඒ පොඩි කාරේක තිබුණේ. ඕක ටිකක් ලොකු වෙනකොට. ටික ටික ලොකු වෙන ලොකු වෙන. එක්කෙනෙක් හැදෙනවා එක සමාජයක. ඒ සමාජයේ පටන් ගන්න යන පටන්ම ඕව හරියක් නැහැ වැඩක් නැති ලැජ්ජ නැති වෙන්නේ ඊජ වැඩ. ඔය යාතිය උගන්නනවා. අනිත් පැත්තේ බලහක සුන්දරයි මචං වරේ යන්න කියලා අනිත් ගහන්නේ තව පැත්තක් තියෙනවා. ඒ පැත්තට පැත්ත. දෙන්න දෙවිදිහකින් හැදෙනවා. ওই දෙන්නම ආස්වාදේ රැක් අපන ඉදිරියට වතුනොත් එහෙම අරමුණ පහු තරණ වයිහි. අදා සමාන. අපිට වැඩි කතාවක් තියෙනවා. ගිරාව පැටවල දෙන්නේ එකතු වෙලා හිටන් වැටුණාට පස්සේ හොරු ළඟට එකෙක් හම්බුණා ඒ වගේම අර ආරාමයකට එකෙක් හම්බුණා තාපසේලාගේ එකෙක් හැදුණා හොරු ළඟ එකෙක් හැදුණා කියලා මේ ගිරාව පැටවල දෙන බහු වෙලා ලොකුලා කතා කරන්න පටන් ගත්තාම එකෙක් ගහපිය මරපිය කප්පිය කොරපිය කියලා කෑ ගහනවා රෞද්‍ර විදිහට කෑ ගහනවා ඒ જાතිය වල අනික කෙන අයින්ද කණ්ඩ බොණ්ඩ ඉඳ ඉතින් ආයුවා ඔයින් යাদি හොඳ කතා කියනවලු දැන් මේ අපේ උපමා කතාව මේ වගේ තමයි අපේ පරිසරය තුල අපේ මනස මුලින් පටන් යම් ආහාරයකින් පෝෂණය වුණා නම් ඔය සතර ආහාරයෙන් පෝෂණය වීමේදී ධර්මානුකූලව පෝෂණය වුණා නම් ඒ මනසේ ප්‍රතිචාරයේ ඊට අනුකූලයි. රාග දේශ මොහසහගතව පෝෂණය වුණා නම් ඊට අනුකූලයි. එහෙනම් අපිට අද වෙලා තියෙන්නේ අසහනකාරී මානසිකත්වයෙන් ඔය වෙලා තියෙන මොකක් නිසාද? මනස පෝෂණය කරලා තියෙන්නේ රාගයෙන් දේශයේ මොහෙන් ඊට කටයුතු වලින්. ඒව ආහාරය කරගත විඥානයේ තමයි මේ අසහනකාරී මානසිකත්වය උදා කරලා තියෙන්නේ. මේ අසහනයටපත් කරන්නේ හිත කිව්වොත් වැරදි. අසහනයටපත් කරන්නේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් ගොඩනගාගත මනස. ඉන ආගන්තුක උපක්ලේශ දුරු කරන්න මොකද කරන්න ඕනි? ගොඩනගාගත මානසිකත්වයේ දුන්නා නම් යම් ආහාරයක් ඒක දුරු කරන්න ඕන. ඒක හරි අමාරු උසාහයෙන් වීදින් දුරු කරගන්න ඕන. හැබැයි මුලදිති විච අමාරුව අර විඥානේ නිරෝධ වෙනවා ආහාර නැත්නම්. හිත තියෙනවා. ඒ විඥානේ කිව්වේ ආගන්තුක උපක්ලේශයෙන් කිලි ගත්ත හැටි. ඒ ටික දුරු වෙලා ගියා නම් පවසර විදම් වික වේ චිත්තං කියන එකේ ප්‍රශ්න එකක්වත් නැහැ. අසහනිතපත් කරන මානසිකත්වය හොවි නැහැ. එහෙනම් ඌට මනවරණ රූප වේනවා බැඳින්නේ. මනවරණ ශබ්ද ඇහෙනවා, කාමක ශබ්ද ඇහෙනවා, හිත බැඳින්නේ. ඒ පැත්තට හඹා යන්නේ. ගන්ධ රස ස්පර්ශ දැනෙනවා, ඒ පැත්තේ හඹා යන්නේ. අනිසුද්ධ වුණා. අසහනකාරී මානසිකත්වය දුරු වුණා. මෙන්න මෙතෙන්පත් වුණාට පස්සේ අපිට ප්‍රශ්න යන්නේ. දැන් අපි තුමු යම් කිසි පුද්ගලයේ මත්පැන් බොනවා, සිගරට් දුම් පානීය කරනවා. ওই දෙන්නට මේක අරගන්න බැරි තරමට හරි ආස්වාදජනක දෙයක් හැටියට පෙනිපෙනි තිබිලා. මොන විදිහ කිව්වොත් මහා තහනමක් පැරවිලා. අඬාලා හරි මේ මත්පැන් බොන්න නැතුව දුම් පානීය කරන්න දේ ඉඳ සිද්ධ වෙනවා. මෙහරි ඕනකමක් තිබුණා. මේකේ වෙන් වුණා නම් හොඳයි කියලා. නමුත් වෙන් වෙන්න බැරි කමක් තිබුණා. නමුත් යම් කිසි නීති රීති මාලාවකින් හෝ හිරේට විලංගු හිරේ විලංගු වෙටිලා හෝ නැ නැ යම් කිසි විදියකින් බේරන්න බැරි පීසා කතරට අහු වෙලා හෝ මොන තාලින් හෝ ඕක පරිහරණය කරන්න ක්‍රමයක් නැතුව ගියා. පළවෙනි සුමානි ගත කරන්නේ මරණාවාරි. අනිත් කටත් එක්ක ලමකක් දෙල යනවා බලන් වෙන දන්නම් තී එක බිව්වා සිගරට් එක බිලා කොච්චර ආස්වාදයක්ද. අනේ මන්ද ජීවත් වෙලා වැඩක් නැහැ කියලා මට හිතෙනවා සිගරට් එකක්. ওই තත්ත්වෙ නම් මුලදී තිබුණා හිත. සුමානිය ගත වුණා, දෙකක් ගත වුණා, තුනක් ගත වුණා. දැන් නම් ඉච්චර ගාණක් නැහැ වාගේ. තිබුණා නම් හොඳයි තමයි, ජීවුණා නම් මොනවා කරන්නද. හැබැයි කලින් තක්මනේ නැහැ. තවදී කාලයක් ගත වුණා. දැන් නම් මට ඕනේ වනේ. අර එතකොට දැන් සිගරට් බීලා පුරුදු වෙලා හිටපු කෙනා මුලින් අතරින් පටන් ගන්නකොට දුක්ඛා පටිපදා දන්දා විඥා. ඒකට හේතුකාරය ගෙවුනට පස්සේ අසහනකාරී මානසිකත්වය දුරුනට පස්සේ සුඛා පටිපදා කිප්පා විඥා. දැන් සුඛ ප්‍රතිපදාව. මට ඕන කාරණේ හරියට හරිය. දැන් මිල මුදලත් ඉතුරු. පපුවරත් හොඳයි. මානසික අසහනියකුත් නැහැ. අනිසුද්ධ වීම. මෙන්න මේ වගේ අපිට තිබෙන හැම දෙයකදීම අපි විදර්ශනා කරනවා අපි දකින්න ඕනේ. අපි අසහනකාරී මානසිකත්වය ගොඩනගාගෙන තියෙනවා. ආගන්තුක උපක්‍රේෂයන් සමග බැඳිලා. ඒකට බැඳෙන්න හේතු වෙන්නේ මොකද්ද? මේ ආස්වාදයේ හරි වටිනා දේවල් කියන මුලා මානසිකත්වය. ආස්වාදයන්ගේ යථාර්ථය සීකරන්න ඒ මුලා මානසිකත්වය දුරු වෙලා යනවා. දුරු වුණාට පස්සේ ඒකට ආහාරය දුරු කරගත්තොත් ඊට පස්සේ නැවත වාරයක් ගොඩනගෙන හේතු නැතු වෙනවා. සතියට අනුකූලව පිළිදෙනවා. ඉතින් මෙන්න මේ ක්‍රමයට මුලින්ම දකින්න ඕනේ ඇහැ කන දිව නාසය ශාරීරිය මන කියන මේවෙන්. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම ඇතුළු කරන මනස සතියෙන් ඉන්න සීපීට වෙනවා කියන්නේ ඒක. රාගයේ දේශයේ මොහයේ යමක් එනවා නම් ඒව මනස සතියෙන් ඉඳලා හිටන් පහ කර දමන්න පුරුදු වෙන්න ඕන. රාගක්ෂේත දේශක්ෂේත මොහක්ෂේත ඉන්න දහම් සංකල්පයන් දලා ගැනීම ශ්‍රවණය කිරීමක් ඊටනු කටයුතු කිරීමක් හිතකාව තියෙන මෙහෙවීමක් නැත්තම් ඒකෙත් නැඹුරු කරන්න ඕනේ. මෙන්න මනස සතියෙන් ඉඳලා මේක පුරුදු කරන්න ගියොත් සතිපට්ඨානිය වැඩෙනවා. ත්‍රිවිධ සුජාතේ පූර්ණ වෙලා සතිපට්ඨානිය වැඩෙනවා. එතකොට අන්න අපි ගන්න එකමදී එන මූල ධර්මයේ ඉතලා තේරුම් ගන්නවා. තේරුම් ගත්තාම මේවා අසාරයි කියලා තේරුම් ගත්තා එකක්. එකක් තේරුම් ගත්තාම මොකද වෙන්නේ? තුනක් වැඩෙනවා. ඒ තමයි කාය සුචක්තිය, වාක් සුචක්තිය, මනෝ සුචක්තිය. තුනක් වැඩෙන්නේ හතරක් වැඩි. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. දැනෙන්නේ හිදියක් නැත බෑ. හතරක් වැඩෙන්නේ අටක් වැඩි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මන්ත ආජීව වායාම සති සම්මාය. අට වැඩිනවා. අටක් වැඩින්නේ හතක් වැඩි. සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, ප්‍රීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ, විරිය සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ, උපේසා සම්බොජ්ජංගේ හතක් වැඩිනවා. හතක් වැඩින්නේ එකක් පූර්ණිය කරලා. විද්‍යා විමුක්ති ඵලය ලබා ගන්නවා. දැන් මේ වඩන ක්‍රම. එකක් වඩනකොට ක්‍රමානුකූලව වෙලට යථාබෝධි ලැබෙන හැටි. ධර්මතාවය. ධර්මියෝ ධර්මිය පවත්තයි නිර්වාණ පදයකට යාම සඳහා ධර්මියෝම ධර්මියෝ පුරවයි. නැ චේතනා කර්ම සූත්‍රී කෙලවරාත්. සුසලසීලි අවිප්‍රතිසාරයත් අවිප්‍රතිසාරී ප්‍රමෝදයත් ප්‍රමෝදයේ ප්‍රීතියත් ප්‍රීතිය ප්‍රසබ්දියත් ප්‍රසබ්දියේ සුඛයත් සුඛයේ සමාධියත් සමාධියේ යථාභූත ඥාන වර්ධනයත් යථාභූත ඥාන දකින නිර්වේදයත් නිර්වේදයේ විරාගයත් විරාගයේ විමුක්ති ඥාන වර්ධනයත් ලබා දෙයි. මෙසේ ධර්මියෝම ධර්මිය පුරවයි නිර්වාණ පරිදේරට යාම සඳහා ධර්මියෝම ධර්මිය පවත්තයි. අපිට කරන් දෙයක් නැහැ කියලා වින්නවා. බුල විතරයි. කුසල සීලයේ තේරුම් ගන්න බලන්න ඕනේ. මූලධර්මය අහලා තේරුම් ගත්තට පස්සේ තා අවිද්‍යාව තෘෂ්ණා දුරු කරන ශික්ෂණේ තේරුම් ගන්න කරවිද කරන්න ඕනේ. ඉතින් ඔක ගැනයි විවාහ ගන්න ඕනේ. අහගෙන ගත්තාම පළමු ටිකම තමයි අවසානෙට ගන්න තියෙන්නේ. අදින් පුළුවන්. හැමදේම තියෙනවා.